අයිබන් කියලා ටෙක් කතා 88 වෙනි වැඩසටහන හැමෝම සාදරයෙන් පිළිගන්නවා. මගේ නම කාලිංග.
මම තිල්ලින.
ඒ අතරම අපිත් එක්ක අලුතෙන් සමාජිකයෙක් එක්ක අහු වෙනවනේ. නම කියන්නේ ඉතින්.
මම දීප්ස් දීපිකා.
ඔව්. අද ටෙක් කතා වලට කට්ටිය පොඩ්ඩක් වැඩි වෙයි කියලා මට හිතෙනවා. මොකද මේ ටෙක් කතා ගන්න යමිට මේ ගෑල්ලම එක්ක අහු වෙලානේ. ඉතින් ඒක නිසා මේ ඔන්න Facebook request එනවා ගන්න අපි වග් කියන්නේ.
මලින්තන කලින් ගෙවෙනවට හිටිය එක මේට කලින්.
ඔව් මලින්තන ඉස්සෙල්ලා හිටිය කියලා අපිට. මලින්තිට හිටියට කතා කටහඬ ඇහෙන්නේ නැහනේ. ඒක තමයි ප්‍රශ්නේ. මොනදින් තිල්ල අලුත් තොරතුරු?
Google Plus ගැන තමයි දැන් දෙන්නේ නේ තොරතුරු.
ඔව් Google Plus vs Facebook නේ. දැන් ගොඩක් අයද නේද කුතුහලයක් වෙලා තියෙනවා මේ Facebook වල ඉන්නවද නැත්නම් Google Plus පාවිච්චි කරනවද දෙකම පාවිච්චි කරනවද මොනක් ඩීප්ස් වාගේ අදහස්?
වඩනා කියන්නේ තියෙන ප්‍රයිවසි පැත්තෙන් Google වලට වඩා Facebook හොඳ sorry Facebook වලට වඩා Google හොඳයි කියලා. එක හේතුවක් තමයි ඒකට ප්‍රධානම හේතුව තමයි Facebook එක කියන්නේ අපි කාගේ හරි විස්තර අපේ news feed එකට ගන්න නම් අපිට ඒව friend කෙනෙක් විදියට add කරගන්නම වෙනවා. හැබැයි අනෙක්කේ Google Plus වල එහෙම නැහැ. කියන්නේ අපි friend කාට හරි කැමති නම් මාව ඇඩ් කරගන්න පුළුවන්. හැබැයි මට ඕනේ නැහැ යව මගේ එකට ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකට ඇතුල් කරගන්න. ඒක මම හිතන්නේ දකින්න ඒක හොඳ ප්‍රවණතාවයක්.
ඔව් ඒ කියන්නේ අර අපිට ට්විටර් වල තියෙන දේ තියෙනවා. ඒ කියන්නේ ට්විටර් වල අපිට කෙනෙක්ව ෆලෝ කරන්න ඕනේ නැහැ. ඒයිට ඕන නම් අපිව ෆලෝ කරන්න පුළුවන්. නැට අපි ඒගොල්ලන්ව ෆලෝ කරන්න ඕනේ කියලා දෙයක්වත් නැහැ. හැබැයි ඔතන තවත් දෙයක් තියෙනවා. අපි දැන් පබ්ලික් ද පෝස්ට් එකක් දැම්මොත් විතරයි අර ෆලෝ කරන්න කෙනාට පේන්නේ. නැත්නම් අපි සර්කල්ස් වලට දැම්මොත් එහෙම, කියන්නේ අපි හදාගන්න ගෲප්ස් වලට දැම්මොත් එහෙම ඒ අයට පේන්න ඕන එක කෙනෙක්ට පේන්න උනත් අපිට පුළුවන් පෝස්ට් එකක් දාන්නනේ.
හ්ම් හ්ම්. ඕනනම් ඊමේල් එකක් උනත් විදියට උනත් අපිට පෝස්ට් එකක් යවන්න පුළුවන්කම හැකියාවක් තියෙනවා Google Plus වල.
ඔව්. සකබග්
එවගේ. සකබර්ග් Google Plus account එකද?
ඒක දැන් නැහැලුනේ.
එක එක කතා කියනවා.
බොරු account එක සෑහෙන දෙනවනේ.
මම දැක්ක ලංකාවෙත් කවුරු හරි එක්කෙනෙක් Mark Zuckerberg කියලා account එකක් හදාගෙන තිබුණා.
ඔව් මාවත් add කරලා තිබ්බා මේ. මම තමයි Facebook අයිතිකාරය කියලා සිංහලෙම ගහගෙන. මේ කොහොම හරි මේ Plus වලට මම හිතන්නේ ලංකාවේ 3 වෙනි දණට කට්ටියනේ ලංකාවේ නේද?
ඔව් මම දැක්ක list එකේ දේන.
ලිස්ට් එකේ තිබ්බේ හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකද මම දැක්ක ලිස්ට් එකේ ගොඩක් ඉන්දියන් කට්ටිය ඉන්නවා ශ්‍රී ලංකන්ස් කියලා.
මට හිතාගන්න බෑ ලිස්ට් එකේ ගියා. මොකද මේ මම ඉන්නේ දෙවෙනි පිටුවේ, ඊට කලින් ඔක්කොම ඉන්නේ ඉන්දියන්. දුකයි
තමයි.
මේ ගොඩක් අය ශ්‍රී ලංකා කියලා දාලා හදලත් දන්නේ නැහැ නේද?
මොකද ඉතින් හේතුව? ඒක
කරත් ඒගොල්ලන්ට හේතුව?
මම හිතන්නේ ඉතින් ලංකාව හොඳ රටක් නේද? ලංකාව දාලා ඒගොල්ලෝ ආස ඇති ඉතින් හදාගන්න. මේ කොමින් කො
තව
ඔව්
තව දෙයක් තමයි ඔයාසේ මම දැක්කා Facebook වලින් කොහමද Google Plus වලට migrate වෙන්නේ කියලා ගයිඩ් එකක් හදලා දාලා තිබ්බා. මම ඔක Google Plus එකේ දැම්මට පස්සේ මගේ එක යාළුවෙක් වැඩේ කරලා තිබ්බා. එයා නම් හරියටම කරගෙන photos වේ තියෙන details friends ලා ඔක්කොම දාගෙන තිබුණා. contacts Google Plus එකට කැමති නම් කට්ටිය කරලා බලන්න.
හැබැයි ඉතින් මන්නම් කියන්නේ Google Plus කියන එකයි Facebook කියන එකයි මම හිතන්නේ කරන් දෙකක් හැටියට තමයි මට නම් පේන්නේ. කියන්නේ Google Plus එක මට තේරෙන්නේ ගොඩක් public විදියට ඉන්න ලේසි එක තමයි මට නම් හිතෙන්නේ. තිල්ල මොකද ඉතින්?
ඔව්. ඒගොල්ලෝ කලින්ක මේ කියපු දැඩි ලෙසම කියපු දේ තමයි මේ අඩු ගානේ නමවත් public කරලා තියෙන්න ඕනේ මේ profile එකේ. මේ නැත්තම් profile ටික මකනවා කියලා. ඒගොල්ලෝ ගියසතේ එහෙම කියන්නේ private profile step දෙක ඔක්කොම මේ delete කළාද දැම්මා.
ඔව් ඒක ඇත්තටම මටත් තේරෙන්නේ. මමත් දැන් ඇත්තටම plus එකේ කිසිම දෙයක් දාන්නෙත් නැහැ. මේ ඕන කෙනෙක්ට add කරගන්නත් දෙනවා. add කරන අයත් මාත් add කරගන්නවා. මොකද මම කිසිම දෙයක් ඇත්තෙන්නේ නැහැ. share කරන්න කියලා දෙයක්වත් නැහැ. මම දැන් 500 1600 අතර ඉන්නවා. එක අතකින් ඉතින් අර Facebook තරම් අර ලොකු discussion එහෙම එන්නේ නැහැ නේද? නිකන් අර ටිකක් ඔය එකක් ගැම්මා plus එකක් ගහලා යනවා මිසක් ඊට වඩා Facebook මයි දැන් ඊට වඩා active නේද?
තාම කට්ටිය අර දිගට දිගට comment කරන්න වටන්ගෙන නැහැ.
ඔව්. අනිත් එක අර තවත් එකක් තමයි මේකෙන් එක හොඳක් වුණා. අර Google Talk වලට මේ අපිට ඕන කට්ටිය විතරක් chat එකට දාගෙන අනිත් කට්ටිය වෙන circle එකකට දාලා තියන්න පුළුවන්. ඒකර ඉන්විසිබල්
Google පස්සල තියෙන තව පඩි දෙයක් තමයි business pages වලට තාම යාල support එකක් දෙන්න Google එකෙන් මම දැක්ක press release එකක් දාලා තියෙනවා ටික කාලයක් ඉන්න මේ business වලටම optimize කරපු platform එකක් ඒගොල්ලන්ගෙන් එයි කියලා. ඒ කියන්නේ තාම ඉතින් business වලට නම් Facebook තමයි හරියන්නේ.
ඔව්. ඔව් ඒගොල්ලෝ මේ deeps ගිය සතියේ මේ Google form එකක් දාලා තිබ්බා මේ business වලට කැමති කට්ටියට මේකේ details දාන්න පුළුවන්. දැන් නම් ඒක නවත්තලා හැබැයි form එක
data ගන්න. ඔව්.
කොමාරි මට නම් පේන්නේ මේ ප්ලස් එක ගොඩක් වටින්නේ මේ ගොඩක් අයට දැන් අපි හිතමු ඕනේ කියලා ගොඩක් යාළුවෝ තියාගෙන ওই ইনফরমේෂන් බෙදාගන්න ඒ වගේ දේවල් කරන්න නම් මට මම හිතන්නේ ගොඩක් වෙලාට මේ Google Plus එක ලේසියි කියලා හිතන Facebook එකට වඩා. මොකද Facebook එක ඇඩ් කරගත්තාම තමන්ගේ තියෙන ප්‍රයිවට් දේවල් දැන් අපි ඇනගෙනන තියෙන Facebook එකේ ෆොටෝ දාලා ඔක්කොම කරලා දැන් අලුත් ස්ටාර්ට් එකක් ගන්න බුලා එක ගැන එක්ස්පීරියන්ස් එකකුත් තියෙන Facebook උත් පාවිච්චි කරලා Twitter උත් පාවිච්චි කරලා නේද ඉන්නේ.
ඔව් දැන් මේ දැන් අපි ඔෆිස් එකේ තත්ත්වයක් ගත්තොත් එහෙනම් බොස් ඕන වෙනසකල් එකට ඇඩ් කරලා අපිට
දැන් ඇත්තටම මට නම් කිසිම දෙයක් කරන්න දෙයක් නැහැ. මම හිතන්නේ අපේ මේ group of company වල president උත් මම Facebook එකේ ඇඩ් කරන් ඉන්නවා. මම අර status අරමයා දාන්නට කෙලින්ම දාන්න නැති මෝ ඔෆිස් එකේ ඇඩ් කරන්නේ
නැහැ. අනික ප්‍රශ්න තමයි මේ Facebook වල අපි ආලියක් එකතු කරගත්තාම ඊට පස්සේ වෙනම menu එකකට ගිහිල්ලා කට්ටිය friend list හදා ගන්න ඕනේ. මට නම් වෙලාවකට වදයක් වගේ Google Plus එකේ වදේ නැහැ. කෙලින්ම
Google Plus වල අර grouping නේ Facebook වලත් groups තිබ්බට අර groups හදාගන්න ගියාම මහා වාතයක් නේ. ඉතින් තින් ගොඩක් කට්ටි ඉන්න නම් group එකකට කට්ටිය හොයාගන්න තෝරගන්න. අනික මං ආසම දේ තමයි මේ photo tag කරන එක අපි approve කරන්න ඕනේ.
ආ
අර නැත්තම් ගොන්නම්බෝ බස් කැලි සින්දු ලියපුවයි අරවයි මේවයි මොකක් හරි එකට අපිව ටැග් කරලා දාන්න. ඉතින් මම කරන්නේ ඉතින් ඒ ටැග් එක ගිහිල්ලා අර දැන් එකම ඔප්ෂන් එකක් තියෙනවා වෝල් එකේම අර ක්‍රොස් බටන් එක ක්ලික් කරාම වෝල් එකනොත් අයින් කරලා ටැග් එකත් අයින් කරන්න එක ක්ලික් එකෙන් පුළුවන්. ඉතින් එහෙම කළා දැන් ඒ ක්ලික් එකෙන් අර මාව ටැග් කරපු එකවත් අයින් කරන්න ක්‍රමයක් තියෙනවා නම් මාර වටනවා. මම නම් කරන්නේ ගෙලිම ඩිස් අයින් දෙයේ කවුරුනත් ගන්න ටඩා
කාලෙක අයියෝ වැඩේ කරලා තියෙන්නේ මං හිතන්නේ අවුරුදු ගානකට කලින් මම මේ ළඟදී Facebook එකේ දාලා තිබුණා මේ ටැග් කරන්න එපා මාව ටැග් කරත් එහෙම අයින් කරනවා කියලා. දැන් ඕකට කට්ටියගේ මේ ප්‍රතිචාරය වුණේ ඇයි එහෙම යාළුවන්ට රූඩ් වෙන්න එපා මොහොම තමයි කියවන්නේ.
රූඩ් වෙන්න කියන්නේ ඇත්තටම තමන් වෙන
ෆෝ අවබෝධයක් නැහැ ඇයි අපි මේ Facebook ටැග් ෆොටෝස් ටැග් කරන්න එපා කියන්නේ කියලා.
මේ ගොඩක් අයට තේරෙන්නේ නැහැ මේකෙන් ගොඩ ප්‍රශ්නමයි. දැන් මලින්ද ලියලා තිබ්බා බ්ලොග් පෝස්ට් එකක් මෙහෙම ටැග් කරාම මොකද ඇත්තටම වෙන ප්‍රශ්නේ කියලා. මොකද ඒක තේරුම් ගත්තා නම් ගොඩක් අයට දෙන මොකද ලොකවුන්ට් එක ලොක් වුණොත් එහෙනම් මමත් ලවසක් නිකන් ටෙස්ට් කරන්න වගේ මොකක් හරි ඒකට මගේ පාස්වර්ඩ් වෙනස් කරාම මේ ආයි account verification එකක් ඇවිල්ලා. ඉතින් ඇත්තටම ගොඩක් යාළුවන්ගේ ෆොටෝ වලට එන්නේ මල් ටැග් කරපුවා අර එක එක මේවා ටැප් කරපුවා නිකන් කො මොන හරි ඔය එක එක ටැප් කරපුවා. ඉතින් අපි කවද්ද දන්නේ මොකಾದ කියලා.
අවවලින් ඒත් එක්කම මේ තව දෙයක් තමයි දැන් අපි යාළුවෙක්ගේ ප්‍රොෆයිල් එකට ගිහින් ෆොටෝස් බලමු. අපි ෆොටෝ බලන්න යාගේ මේ මල් බලන්නවත් කැලෙන්ඩර් බලන්නවත් ඒවට නෙමෙයිනේ. එයාගේ ෆොටෝ ඇත්ත ෆොටෝස් ටිකක් බලා ගන්නනේ. අර වගේට ඒව ටැග් කරලා තිබ්බම හරිම කරදරයි. ඒ කියන්නේ අනවශ්‍ය ෆොටෝස්
ගොඩක්. ඔව් ඒක ඉතින් අර ගොඩක් අය Facebook පාවිච්චි කරන ක්‍රමයන්ව තමයි වෙනස් වෙන්නේ. ඒ අදින් මට ප්ලස් ගොඩක් හොඳයි කියලා හිතන ප්ලස් අර Facebook කරලා තිබ්බ ඕවාගේ disadvantages අයින් කරලා තිනා මට තවත් ඕන නම් ඕවාගේ කරදරකාරී නම් වෙන circle එකක් ඇදලා යාව අයින් කරලා යාව පෙන්නන්න නැති වෙන්නේ කියලා ටග් ගාලා ලේසින් කරන්න පුළුවන්. මම දන්නේ මේ Facebook වල group හදලා මට එච්චර ඒක ගොඩ දාගන්න බැරි නම් මම දැන් deep step පුළුවන් උනත් දන්නේ නැහැ නේද?
Facebook එකේ groups වැඩේ අමාරුයි. Google Plus එකේ ඊට වඩා ලේසියි මට තේරෙන විදිහට. චැට් එකේ හැම තිබ්බ කරදරකාරයෝ ටික මම බ්ලොක් කරලා තිබුණා. බ්ලොක් කරලා තිබුණ කට්ටිය ඔක්කොම සර්කල් එකකට ගිහිල්ලා බ්ලොක් කියලා. Facebook එකේ මම හිතන්නේ ඔය වැඩේ කරන්න බෑ තාම. චැට් එකේ අර ඔන්ලයින් අපි නැහැ කියලා පෙන්වන්න විතරයි පුළුවන් මම හිතන්නේ තාම.
අපි ප්‍රශ්නෙකට යමු නේද ඉල්ල.
ඔව්.
යට ඉඳන් උඩට අදත් ප්‍රශ්නේ.
අපි අද උඩේ ඉඳන් පටන් ගමු.
උඩේ ඉඳන් පටන් ගන්නවද?
මේ සමීර අපෙන් අහලා තියෙන ටික සරල ප්‍රශ්නයක්. මේ එයා වෑම්ප් සර්වර් එක ඉන්ස්ටෝල් කරගත්තලු එයා අහන MySQL ඩේටාබේස් එකක් හදන්නේ කොහොමද කියලා. ඔයා ඉතින් වෑම්ප් සර්වර් එක ඉන්ස්ටෝල් කරනනම් අවශ්‍ය නම් ඉතින් ඒකේ MySQL කන්සෝල් එක කරලා පුළුවන් හදන්න. එහෙම නැත්නම් ඔයාට ලේසිම ක්‍රමේ මේ එච්චර MySQL ගැන සහ මේ අලුත් PHP ප්‍රෝග්‍රෑමින් වලට අලුත් නම් ඔයාට ලේසිම වැඩේ මේ localhost/phpmyadmin එකට ලොග් වෙන එක. ඒකෙන් පුළුවන් ඩේටාබේස් එකක් ක්‍රියේට් කරගන්න.
ඔව් මයි දන්නේ අර වෑම් සාමාන්‍ය ඉන්ස්ටෝල් කරාම තියෙන ලොකල් හෝස්ට් ස්ලෑෂ් කියලා ගහලා php my admin කියලා ගැහුවත් හරි නැත්නම් කෙලින්ම අර ලොකල් හෝස්ට් කියලා ගහන වෑම් ස්ටාර්ට්අප් page එක එනවනේ.
ඔව් ඒකේ ලින්ක් එකක් තියෙනවා නේද?
ලින්ක් එකක් තියෙනවා php my admin වලට. නැත්නම් අර තියෙන ඔකට අර මේ open source tool එකක් තියෙනවා මේ sql yog කියලා.
ඔව්
SQL log එකේ දෙකක් තියෙනවා. එකක් තියෙනවා community edition එකයි, තව එකක් ඒගොල්ලෝ සල්ලි ගන්න එකයි.
ඔව්.
අර community edition එක ගත්තනම් අර SQL server එකේ IP එකට local host කියලා දීලා මේ username එක root කියලා දීලා password එකේ ආ password එකක් install කරන්නට දුන්නා. සාමාන්‍යයෙන් WAMP වලට default password එකක් ඉන්නේ නැහැ MySQL වලට.
ඔව්.
මේ දාලා දුන්නා නම් එයාට ඉතින් ඔය users ලා හදන ඒවා GUI එකක් පාවිච්චි කරලා අර Windows application එකෙන් ලිසින් කරගන්න පුළුවන් නේද?
ඔව්. මේ SQL log ගැන මතක් කරාම කලින්ක මේ මතකුනේ මේ SQL log එකේ සෑහෙන powerful tool එකක් නේද? දැන් අපේ ඔෆිස් එකෙත් මේ server එකත් එක්ක මේ database synchronize කරන්න හැම මේ SQL log එක තමයි use කරන්නේ.
ඔව් හැබැයි ඒක තිල්න අර මේ free version එකේ syncing option එක එන්නේ නැහැ.
ඔව් අපි ඒක සල්ලි වලට ගත්තා ඊට පස්සේ. මම හිතන්නේ ඒක පාඩුනේ program එකේ සෑහෙන වටිනවා.
ඔව් ඒ කියන්නේ ගොඩක් අයට අර database synchronization කරන්න ඕන නම් දැන් අර ඕන්නම් පුළුවන් MySQL servers දෙකක් දාලා එකක් master කරලා එකක් slave කරලා ඒක අර මේ MySQL වලින් synchronize කරන්න. මම නම් හැබැයි දැකලා තියෙනවා ගොඩක් වෙලාවට මේ SQL log එකකින් කරන එක ගොඩක් ලේසියි කියලා. මොකද අපිට root access නැති MySQL server එකක උයි database එකක උයි නම් SQL log එකේ service එකක් හැටියට ඒක run වෙලා ගාන්ට කරනවා. අනික ඒක මම දැකපු හොඳ දෙයක් තමයි තියෙන දැන් භාගෙට synchronize වෙනකොට crash ඒ connection එක disconnect වෙලා මොන හරි වුණත් එමේ ආර ඒ තැන ඉඳන් පටන් ගන්නවා ආයෙ මුල ගිහිල්ලා check කරන්නේ නැහැ. ඒ වගේ ගොඩක් හොඳයි. ඊළඟ ප්‍රශ්නෙට යමුනේ.
හරි.
කට්ටිය මොකද බයින අපිට chat එකේ අද ප්‍රශ්න කතා කරන්නේ මල් කඩනවා කියලා. මේ පපි ප්‍රශ්නත් කතා කරලා මලුත් කඩලානේ. දැන් කට්ටිය මේ ලබන සතියෙන් දැන් දීප් සිතින් දිගටම ඉන්නව නේද?
බලමු
බලමු. කැම්පස් පටන් ගත්තට පස්සේ ඉතින් බිසි.
කියන්න බෑ. මම ඉතින් කැම්පස් එක ළඟ ඉන්න නිසා ඉතින් ලුවන් ඉන්න.
අපිට SMS වලින් එහෙම ගොඩක් ප්‍රශ්න ඇවිල්ලා තිබ්බනේ. ඉතින් එකම කෙනාද කිව්ද ප්‍රශ්න මන් දැක්ක වෙලාව තියෙන පත්‍ර ප්‍රශ්න පත්‍රයකට කිට්ටෙන ගන්න ප්‍රශ්න ටික.
ඔව්. අපි කලින් කර මේ TV එකට මේ කම්පියුටර් එකක් සම්බන්ධ කරන එක ගැන කිසිදෙත් පොඩ්ඩක් කතා කරානේ.
ඔව්.
මේ එයා කියනවා මේ එයාම දන්නේ නැහැ හරියටම මේ Acer Aspire lap netbook යාළුවා notebook යාළුවා යට තියෙන්නේ.
ඔව්.
TV එක LG flat screen එකල්ලු.
ඔව්.
අපි ඔඩියෝ ගැන කතා කරේ නැහැලු එදා. එයා අහනවා එයාම තාම හිතන්නේ. එයා පාවිච්චි කරපු කේබල්ස් වැඩදිනම් කියන්න කියලා. හැබැයි දැන් එයා පාවිච්චි කරේ සාමාන්‍ය මේ ඔඩියෝ අවුට් එක මේ left right රතු සුදු ඒවට නම් ඒක හරිය නේද ගල්?
ඔව්. ලොකු කරදරයක් වෙන්නේ නැහැ. ඒක සාමාන්‍යයෙන් ගොඩක් දැන් අලුත්ම හිතන්නේ එන ලැප් වල HDMI උත් තියනවා නේද තිල්ල. ඒ වුණනම් HDMI පාවිච්චි කරන්න පුළුවන් යන්න. නැත්තම් අර VGA ගොඩක් TV වල VGA තියනවා නේ. දැන් ඒ කියන්නේ කම්පියුටර් එකේ නම් ගහන්න පුළුවන් ඈ.
ඔව්.
දෙකෙන් කැමති එකක් පාවිච්චි කරන්න පුළුවන්. තවත් ප්‍රශ්නයකට පණිමුනේ.
හරි. එයාම අපෙන් ප්‍රශ්නයක් අහලා දෙනවා පාස්වර්ඩ් සම්බන්ධයෙන්. මේ එයා කියනවා මේ user name password copy paste කිරීමත් අවදානම් බව දැනගන්නට ලැබුණලු. ටයිප් කිරීමේදී key logos වලට මම අහු වෙන්න පුළුවන් කියලාත් එයා දන්නවලු.
ඔව්.
ඉතින් මේ ඒකට මොකද්ද කරන්න පුළුවන් කියලා අහනවා.
ඔව් අපි නම් අර ඉස්සරහත් කතා කරලා තියෙනවා දැන් ඔය මේ පාස්වර්ඩ් මැනේජ් කරනවා නම් මම අපි හිතන්නේ මා ටෙක් කතාවල දැනට මේ වෙනකන් කියන්නේ ලාස්ට් පාස් පාවිච්චි කරන්න කියලා නේද?
ඔව්. මොකද ලාස්ට් පාස් අපි කවුරුත් පාවිච්චි කරන්නේ?
ඔව් ලාස්ට් පාස් පාවිච්චි කරනවා ගොඩක් ලේසි. මේ ඒක ඕන නම් මේ එයාට පරිගණක කීප එක උනත් ලාස්ට් පාස් ඉන්ස්ටෝල් කරගත්තා එයාගේ පාස්වර්ඩ් ඔක්කොම සින්ක්‍රොනයිස් වෙලා තියෙනවා. අර අවුරුද්දට පොඩි ගාණක يعني ඩොලර් 12ක් වගේ ගාණක් ගෙවුවොත් නේ මට මොබයිල් එකේ පාව මේක පාවිච්චි කරන්න පුළුවන් මේ ලාස්ට් පාස් එක. හැබැයි Android iPhone ඔය වගේ ටිකක් අර ස්මාර්ට්ෆෝන් වෙන්න ඕනේ. ලාස්ට් පාස් වල තියෙන ඔප්ෂන් එකක් මේ key logos වලින් බේරලා password type කරන්න පුළුවන් වෙන ඒගොල්ලන්ගේ on screen keyboard එක. මේ on screen keyboard එක පාවිච්චි කරලා පුළුවන් අර යාට master يعني ලාස්ට් පාස් එකට log වෙන්න password එකක් ඕනේ. මේ master password එකේ on screen keyboard එක පාවිච්චි කරන්න බලා ඒක ඒගොල්ලෝ හදලා තියෙන්නේ කිසිම key logos එකකට අහු වෙන්නේ නැති විදියට.
ඔව්
ඊට අමතරව ඒගොල්ලන්ගේ අර ඔටෝමැටිකලි ෆිල් වෙන එක තියෙනවා දෙන්නේ. ඒ කියන්නේ අපි දැන් සයිට් එකට අපි හිතමු දැන් Facebook එකට ගියාම last pass එකේ Facebook එකේ password එක අපි save කරලා තියෙනවා නะ. ඒ password එක ෆිල් වෙන එක ඒගොල්ලෝ කියනවා key logos වලට අහුවෙන්නේ නැහැ කියලා. ඉතින් ඒක නිසා last pass වගේ එකක් පාවිච්චි කරනවා security අතින තමයි password මතක තියාගන්න එකටත් හොඳයි. අනික එතකොට මේ තියාගන්න ඕනෙත් නෑනේ මේ කියන්නේ පාස්වර්ඩ් මතක තියාගන්න ඕනේ නෑනේ මේ සයිට් එක දැන් ගොඩක් කාපි කරන්නේ පාස්වර්ඩ් එකක් හරි දෙයක් හරි දින හැම එකටම දාන්න ඔය පාස්වර්ඩ් එකනේ එතකොට ඔය එක පාස්වර්ඩ් එකක් හරි කවුරු දැනගත්තත් ආය ගොඩක් account වලට upset වෙනවා ඒක ලාස්ට් පාස් එකක් ඔය පාවිච්චි කරොත් පාස්වර්ඩ් එක මොකද්ද කියලා තමන් දැනගන්න දෙයක් නෑ random password එකක් generate කරලා හොඳ complex password එකකුත් කරලා මේ කෙලින්ම දැම්මා මේ last pass එකට ඒක last pass මතක තියාගන්න ඕවා මතක තියාගන්න ඕන අර complex හොඳ password එකක් අරලා last pass වලට master password එක. ඉතින් ඒක තමයි මම හිතන්නේ ගොඩක්ම හද. deeps මොකද password manage කරන් තියන් ඉන්නේ? ඔළුව.
මාත් එකමයි තියන් ඉන්නේ හට දැන් තියෙන ප්‍රශ්නේ මේ එක password එකක්වත් මතක නෑ ඕක නිසා.
ඔව් මටත් මතක නෑ මටත් කිසිම දෙයක log වෙන්න බෑ last pass නැති වුණොත් නම්.
අනිගේ තව last pass software එකෙන් sorry last pass එකේ automatically password generate කරන්න පුළුවන්. ඒකේ ගොඩක් වෙලාවට මම දැකලා තියෙනවා security අතින් ඉහලයි කිව්වට මම මොඩ විදිහේ password generate කරනවා තියෙනවා.
ඔව් ඒක අර මේකම බයිකේ options වල තියෙනවා මොන වගේ password එකද generate කරන්න ඕනේ කියලා. ඔව්
complex password එක complexity එක මේ
set කරන්න
පුළුවන්.
සමහරවල් default එන්නේ පොඩ්ඩක් දිග අඩු password එකක්. මම නම් සාමාන්‍ය characters 12ක් විතර එන විදිහට තමයි set කරලා තියෙන්නේ. ඒක අර password generator එකේ options වලින් set කරන්න පුළුවන් Tamanට කොයි වගේ password එකක්ද කියන එක. يعني numbers විතරද අකුරු විතරද එතකොට capital simple එකද ඒ වගේ complexity set කරන්න පුළුවන්. මට නම් ගොඩක් ලේසියිලා තියෙනවා ඔක හින්න. අනික කොහෙවත් ගියහම mail එකට log වෙන්න බෑ. මට අඩු ගන්න gmail එකක password එක මතකත් නෑ. last pass එක විතරයි මතක. last pass එකටත් මම අර yubi key එකක් දාලා තියෙනවා. يعني hardware key එකකුත් දිනවා. ඒ hardware key එක නැත්තම් කොහොමද log වෙන්න බෑ. කොහොමද මං ඒවට පාවිච්චි කරන ඊමේල් account උත් වෙනස්. ඉතින් අර හැමෝම දන්න ප්‍රසිද්ධ ඊමේල් account උත් නෙමෙයි පාවිච්චි කරන්නේ. ඉතින් එතකොට මොන හරි වුණත් ඉතින් .com තමයි ඉතින්. password මතක නැති වුණා.
authentication වලට කලින් අපි මේ mobile device පාවිච්චි කරන එක එහෙම බැලුවම risk එකක් තියෙනවා
නේද? හැබැයි අර පොඩි stick print out එකක් දාගන්න දෙනවනේ තිල්න මේ Google එක නේද?
ඔව්.
ඒකේ numbers ටිකක් තියෙනවා. ඒ numbers ටික.
ඒ print out එක හොරා ගත්තත් එහෙම.
ඔව්, purse එක හොරා කරත්
එහෙම.
ඒ වගේ.
දැන් සමාය වෙලාවට හදිසිය කලින් මේ ඔය කොහරි ගමනක් ගියාම phone එකේ battery වහිනවා. මට එහෙම එකක් වුණා. ෆෝන් එකේ බැටරි වැස්ස ඊට පස්සේ මට Gmail වලට log වෙන්න බැරි වුණා.
මේ මට නම් ඇත්තටම Gmail වලට කැමති වුණාට log වෙන්න ඉඩයක් නැහැ. මොකද Gmail password එක මම දන්නේ නැහැ. මොකද Gmail password එක fill කරන්නේ last pass එකෙන්. last pass එක ඉතින් ගොයර් ගියාම last pass install කරලා දැන් මගේ එක මොහොත තියෙන දෙන්න ෆෝන් එකේ last pass තියෙන හින්දා මට අර ෆෝන් එකෙන් ගිහලා password view කරන්න පුළුවන් මොකක්ද තියෙන්නේ කියලා.
ඔව්.
හැබැයි ඉතින් ඒක ගහන්න 3-4 දෙනෙක් එක්කන් ඉන්න ඕනේ විනාඩි දෙකක් ඉතර නැහැ password type කරගන්න.
ෆෝන් එකේ last pass නම් ගාලින්ගේ message එක කියලා ගන්න ඕන නේද?
ඔව් අවුරුදු 2012.
ඔව්. හැබැයි ඉතින් මේ අර security අතින් බලද්දී මේ ෆෝන් එක ඒ වගේ අපිට අර මොකෝරි ගියාම වෙන කරදරයක් මේ සර් ප්‍රශ්න
නැහැ. ඔව් මම නම් දැන් කරන්න තියෙන මගේ last pass අර iPad එකටත් දාගෙන ඉන්නවා ෆෝන් එකටත් දාගෙන ඉන්නවා මේ Windows phone එකටත් දාගෙන ඉන්නේ. ඒක නිසා පොඩි පොඩි බෑකප් ටිකක් තියෙනවා මොන අරමත් ඉතින්.
ඔව්
කොලෙත් තියෙන. තව ප්‍රශ්නකට යමු නේද?
අපි මේ අපිට මේ පොඩ්ඩක් කතා කරන්න පුළුවන් ප්‍රශ්නයක් තියෙනවා කලින්ක තව.
ඔව්
මේ අහලා තියෙන අපෙන් online chat කිරීමේදී සැලකිලිමත් විය යුතු දේවල් මොනවද
කියලා. ආ ගොඩම තමයි හැබැතින කෙල්ලෙද්ද ගොල්ලෙද්ද කියලා.
එහා පැත්තේ ඉන්න මිනිස්සු අඳුරන්නේ නැහැ. ඇත්තට මේ ප්‍රශ්නේ අහන්න ඕනේ ඔන්ලයින් මේ අඳුරන්නේ නැති කට්ටියත් එක්ක chat කරද්දි. ඒ වගේ දෙයක් නේද?
ඔව් එහෙම වෙන්නේ නැති. අපි ඉතින්
අපේ අම්මා නම් කියලා තියන්නේ අඳුරන්නේ නැති කට්ටියත් එක්ක කතා කරන්න එපා
කියලා. ඔව්. සාමාන්‍ය chat කරනකොට මතකෙන් තියාගන්න ඕනේ දේවල් තමයි තමන්ගේ පෞද්ගලික විස්තර ලබා දෙන එක, බැංකු account password සහ මේක බලන්න කියලා link දුන්නාම මේ link එක ගැහුවාම තමන්ගේ Gmail හරි Google හරි Yahoo හරි මොන හරි password දෙලන කරා කලේ password නදීන මොකද මේක තමයි ඔය ගොඩක් අය ගොයි Facebook hack වුණා අරග hack වුණා මේක hack වුණා කියලා කියන්නේ ගොඩක් වෙලාට කරන්න තියෙන මේ අය chat වලින් link ලබා දෙනවා මේ බලන්න මගේ photo එක කියලා මේ link එක click කරාම තියෙන ආයි Facebook login එකට එනවා
Facebook වගේම page
එකක් එනවා ඒකට ඉතින් password ගහව ගා අරගෙනාට තමන්ගේ username password යනවා ගොඩක් අය කපටි කමට තියෙන මේකෙන් තව මොකටත් හරි forward උත් එනවා එතකොට අර කිසිම සැකයක් ඇති වෙන්නේ
නැහැ
මේවා Google වලට එතකොට මේ Yahoo
වල
රීඩ් Yahoo වලට ගොඩක් ඒවට දෙනවා. ඉතින් ඒක නිසා ඒක තමයි මම හිතන්නේ පළවෙනිම පරිස්සම් වෙනවා. ඊළඟට මේ chat link කවරේ software එකක් මම දෙනවා නම් ඒව install කරන්න යන්න එපා.
ඔව්.
ඉතින් ඒ වගේ. තවත් මොන හරි deeps කියන්න දේවල් තියෙනවා?
අතරමැදි දැන් අඳුරන්නේ නැති කට්ටිය නම් මේ දැන් ගෑන් ළමයිට වගේ නම් ඉතින් ඉන්නේ ගොඩක් කියලා තනියෙන් ඉන්නවද ඒ වගේ දේවල් ඉතින් කිව්වොත් එකක් අප්සර් නේද
ඔව් ආරංචියක් ආවද සමහර අය තිල්ල මේ Facebook වගේ වෙන් chat කරලා ගෑන් ළමයි වගේ reload දා ගන්නලු ෆෝන් වලට ඔය වගේ අපේ අය ඉතින් කෙල්ලෙක් කර දෝන දෙයක් නෙනේ
ආයි මට ආරංචි අක්කව සමහර Facebook password එක හොරකම් කළොත් password එක අපව දෙන්න නම් reload එකක් දාන්න
ඔව් ඒ වගේ මේ ඉදි රීලෝඩ් එකක් දාන්න එයාලා පොලිසියට ගිහලා කියවන අර මෙන්න මේ කකාගේ ෆෝන් නම්බර් එක.
දැන් කාලෙක මේ ඉන්ටර්නෙට් වලින් සිදුවෙන මේ දේවල් පිළිබඳ පොඩ්ඩක් සීරියස් නේද කට්ටි මේ පොලිසිය එහෙම.
පොලිසිය සීරියස්ද පොලිසිය දන්නේ නැති ප්‍රශ්න. කට්ටිය නම් සීරියස්. මේ යුනයිටඩ් ඉතින් අර මම හිතන්නේ ගොඩක් මීට වඩා අපේ මේ
දැනුවත් වෙන්න ඕනේ. මේකට මේකේ තියෙන ප්‍රශ්න මොකද්ද කියලා හරියට තේරුම් අරගෙන.
ඔව් ගොඩක් වෙලාවට මේ ඩිසිෂන් ගන්න ඉන්න තැන්වල ඉන්න ටෙක්නිකල් කට්ටිය නෙවෙයිනේ. මම හිතන්නේ අතන ඩිසිෂන් ගන්න තැන්වල ඉන්න අය ඒ ලායගේ ළමයින්ගෙන් අහන්න ඕනේ මේකට මොකද්ද පුතේ දුවේ කරන්න ඕනේ
කියලා. අර
මම හිතන්නේ එයාට දැනුවත් තියෙන ඔයගේ තැන්වල ඉන්න අයට මොකද කම්පියුටර් එකේ මේ ලොගින් එක ගහගන්න බැරි මිනිස්සු IT ඩිසිෂන් ගන්නකොට ඉතින් ලොකු ප්‍රශ්නයක් නේද? මොකද මේක අර අර ගොඩක් අය ඉතින් දැන් ඉන්ටර්නෙට් වල දැන් ඔය ෆෝන් වහනවා ඒ වගේ ඉතින් ඉන්නේ මේ හරි ලේසි ටක හරි ෆෝන් ටික වහන් කියලා ගුණට ගාලා ස්විච් එකේ දෙන හරි ෆෝන් ඔෆ් කියලා ඒ වගේ ඉතින් අර පොඩි අර ඉන්ටර්නෙට් එක කියන එක මේ හරි අමාරුනේ දැල්ලා දැන් උදාහරණයක් ගත්තොත් චීන ගත්තොත් චීන තරම් ඉන්ටර්නෙට් කන්ට්‍රෝල් කරන රටක් මේ ලෝකේ නැහනේ ඒ වුණාට මේ ලෝකේ හැකින් ගත්තොත් මේ ලෝකේ වෛරස් ස්ප්‍රෙඩ් කරන්න යව ගත්තොත් ක්‍රැක් කරන්න යව ගත්තොත් ඔක්කොම ගත්තොත් අන්තිමට වැඩිම රට මොකක්ද චීනනේ.
ඔව්.
ඒකට හේතුව තමයි තියෙන මේ වගේ රිස්ට්‍රික්ෂන් දැම්මම මිනිස්සු ගොඩක් උත්සාහ කරනවා මේක අස්සෙන් රිංගලයන් හොයන්.
අනිවාර්යෙන්.
එන්න එයාගේ දැනුම වැඩිලා මේකට මෙහෙම කරානම් හොඳයි අරකට මෙහෙම කරානම් හොඳයි කියලා ගොඩක් කේස් දාගන්න එක තමයි ඉතින් මං හිතන්නේ මේ ඕවාගේ Facebook වගේ වනම් මන්නම් කියන්නේ හොඳටම කම්ප්ලේන්ට් කරන එක තමයි හොඳම වැඩේ. මොකද දැනට බාගෙට 90%ක් විතර තියෙන ওই ගොඩ ගෑන් ළමයින්ගේ ෆොටෝ දාලා රේමේ තියෙන ප්‍රොෆයිල් ඔක්කොම වගේ ෆේක්. අපරාධ කියන්නේ අපේ කට්ටිය ඇඩ්ුත් කරගන්නවනේ වන්නේ අම්මෝ. මම දැන් ওই Facebook එකේ ඉන්න මේ අපේ ටෙක් කතා ගෲප් එකේ ඉන්නගේ ගෑන් ළමයින්ගේ 90%ම ෆේක් ප්‍රොෆයිල්. ඉතින් ඒ නිසා පරිස්සමෙන් මේ සමහර අය කොච්චරද කිව්වත් ඒ ප්‍රොෆයිල් එකෙන් ගිහිල්ලා අර දැන් ওই සපෝට් ගෲප් වල අර මේ ගිහිල්ලා උත්තරින්ද ප්‍රශ්න ඉඳන් අහන ඉතින් කොල්ල වට කරගෙන උත්තර දෙනවා ආ මේ මයි කියලා ඒ වර හොඳම හොයාගන්න ලේසි තමයි ඒ ගෑන් ළමයට දාලා තියෙන නම් වලින් අර මම හිතන්නේ අහුබුදුටත් වඩා හොඳට නම් දානවා අයියෝ ප්‍රශ්නෙකට එමුනේ
අපෙන් අහලා තියෙනවා කම්පියුටර් සම්බන්ධ නැමේ ටිකක් තාක්ෂණික ප්‍රශ්නයක් මේ එයාර් කන්ඩිෂනර්ස් වල BTU කියන්නේ මොකද්ද කියලා
BTU කියන්නේ ඇත්තටම එයාර් කන්ඩිෂන් එකෙන් ඇති අර වර්ග අඩි කීයක් මේද කරන්න පුළුවන් කියන අදහස් තමයි දැන් ඒ කියන්නේ කොච්චර
ඒකකට AC එකක් ගන්න කඩේට ගියාම එයා අහනවා මේ කී දෙනෙක් ඉන්නවද කොච්චර කාමරෙ ලොකුද කියන්නේ
ඔව් ඒ කියන්නේ අර මේ වචනේ අර දිගට ගත්තොත් එහෙම මොකද ඔක බ්‍රිටිෂ් තර්මල් යුනිට් හරි ඕ වගේ එකක් තමයි ඔකට කියන්නේ ඒකෙන් කියන දේ නම් හරියටම ඉතින් මමත් දන්නේ නැහැ. ඒකෙන් අර ඒගොල්ලෝ කරන්නේ මෙච්චර ප්‍රමාණයක් කූල් කරන්න පුළුවන් කියන ඒරියා එකක් එක්ක තමයි ඒගොල්ලෝ කියන්නේ මෙච්චර BTU පවර් එකක් තියෙනවා කියලා.
ඒ කියන්නේ ගන්න තැනින් රෙකමෙන්ඩ් කරන BTU ගන්න තමයි දාන්න වෙන්නේ නැත්තම් මොකද මේ
මොකද
අඩු එකක් දැම්මත් එහෙම හැමතිස්සෙම මේ කරන්න වෙලා කරන්ට්
වැඩි පුරන ඒ කියන්නේ දැන් කූල් වෙන කූල් කරන්න ඕනේ ඒරියා එක මැනලා කිව්වා මෙන්න මේ වගේ ඒරියා එකක් කියලා ඒගොල්ලෝ ඒක කැල්කියුලේෂන් එක කරලා කියනවා මේ වගේ BTU එකක් දැම්මනම් මේ හරි කියලා ඉතින් ගොඩක් මොයි සම්බන්ධයෙන් මමත් දන්නේ නැති හින්දා නොදන්න දේවල් ගැන කතා කරන්න යන නරකයි දල වශයෙන් එකකින් කියන්නේ නම් ඒ කියන්නේ මේ AC එකට මෙච්චර ඒරියා ප්‍රමාණයක් තියෙන එකක් AC එක සාමාන්‍යයෙන් තියෙනවා තියෙන මැක්සිමම් ඒ කියන්නේ මිනිමම් ඒගොල්ලෝ ටෙම්පරේචර් එකයි මැක්සිමම් මේගොල්ලන් ටෙම්පරේචර් එක අඩු කරන්න පුළුවන් ප්‍රමාණය ඒ කියන්නේ මැක්සිමම් ටෙම්පරේචර් එක අඩු කරන්න පුළුවන් ප්‍රමාණය කරන්න නම් මේ BTU ඒරියා එක ප්‍රමාණයක තමයි කරන්න පුළුවන් ඒ කියන්නේ ඒගොල්ලන්ගේ ගොඩක් සාධක දින අතර මේ AC ගත්තට ගොඩක් අය කියන්නේ නැති එකක් තමයි එළිය ටෙම්පරේචර් එක එළිය ටෙම්පරේචර් එක මෙච්චර නම් ඇතුලේ ටෙම්පරේචර් එක මෙච්චරක් අඩු කරන්න පුළුවන් කියලා ඒගොල්ලන්ගේ රේටින් එකක් තියෙනවා. දැන් උදාහරණයක් ගත්තොත් අපි හිතමු එළිය ටෙම්පරේචර් එක 100 සෙල්සියස් අංශක 40ක් විතර වගේ කියලා. ඒකට සමහර හොඳ ACs තියෙනවා ඇතුලේ ටෙම්පරේචර් එක 18 විතර අඩු කරගන්න පුළුවන්. මෙන්න මේ එකත් පොඩ්ඩක් බලන්න ඕනේ BTU එකට අමතරව ඒ කියන්නේ AC එක කොච්චර efficiency එකකට වැඩ කරන්න පුළුවන්ද කියලා.
ඔව් ගොඩක් වෙලාවට මේ AC ගන්න ගියාම ඔෆිස් වලට එහෙම නම් මේ ඒගොල්ලෝ අහනවා මේ කම්පටර්ස් කියයක් යස් කනවාද කියදන කඩ කරනවාද මේ ලප්ටප්ස තියන්න කම්පිටස තියන්න මොකද හිට් එකට එක්කොම දේවල් බලවන්න නිසා
එකකිරින් ඒසි කරන්නයි සාමාන්‍යෙන් දැනුමත් තියෙන ඉතින් චට් එක එක්කෙනෙක් කාන ප්‍රශ්නත් උත්තර දෙම ජීවන් තමයි ආන ඇන්ඩ්‍රොයිඩ් ජින්ජර් බ්‍රෙඩ් කියන්නේ මොනවාද කියලා ජින්ජර් බ්‍රෙඩ් කියන්නේ නම් අතන පොඩි කාලෙත් අපි කතා අහලා තියෙන
ඉඟුරු පාම් පාම්ල්ලිය
ඉඟුරු පාම්ල්ලි කියලා කාටුන් එකක් කියන්නේ අන්න ඒකට තමයි ජින්ජර් බ්‍රෙඩ් කියන්නේ මේ අපේ ඇන්ඩ්‍රොයිඩ් ඒ කියන්නේ Google සමග ඇන්ඩ්‍රොයිඩ් වලට ඔක්කොම නම් දාන්නේ මේ හනිකෝන් ඒ වගේ ගොඩක් අර සීනි ಜಾති කෑම පැන්ඩ්‍රහ කෑම වල නම් තමයි දාන්නේ සාමාන්‍යයෙන් ඌට කලින් තිබ්බා ජින්ජර් බ්‍රෙඩ් එකට කලින් මොකක්ද තියලා තිබ්බේ
එක්ලෙයර්
එක්ලෙයර් නේද ඕ වගේ දින ජින්ජර් බ්‍රෙඩ් කියලා කියන්නේ මට මතක විදියට 2.3 නේද
ඔව්
මට වද 2.2 නෙමෙයි 2.3 ද කොහෙද ඩිප්ස් මතකද මේ දැස් වලට බ්‍රේන් එක පොඩක් අවුට් ඒක නිසා මට මතක විදියට නම් ජින්ජර් බ්‍රෙඩ් කියන්නේ 2.3 අලුත් වර්ෂන් එක නේද කොහොමරි කමන්නේ මේ එයාගේ ප්‍රශ්නේ ඊට වඩා අහන්න උත්තරයක් තියෙනවද දැන් අහන්නේ නැහැ ජින්ජර් බ්‍රෙඩ් කියන්නේ මොකද්ද ඇන්ඩ්‍රොයිඩ් කියන්නේ නේද මොබයිල් එකක් අපි මොබයිල් ගැන කතා කරන්නේ නැහැ කිව්වනේ නිසා
කතා කරන්නේ
මොබයිල් ගැන අද වැඩි කතා කරන්නේ
නැහැ දසුන් අපේ ප්‍රශ්නයක් අහලා තියෙනවා ටෙක්නෙට් මේ සබ්ස්ක්‍රිප්ෂන් එක සම්බන්ධයෙන් කාලින්ග
ඔව්
එයා අහනවා ඒක ඕන කෙනෙක්ට ගන්න පුළුවන්ද කියලා බැරි නම් තොරතුරු තාක්ෂණය ඉගෙන ගන්න කෙනෙකුට විතරද ගන්න පුළුවන් කියලා අහලා තියෙනවා.
ඔව්. ඒක ගැන කතා කරමු. ටෙක්නෙට් කියලා කියන්නේ ඇත්තටම මේ Microsoft ලාගේ දෙන developer account එකක්. Developer account එකක් කියලා කියන්නේ ඇත්තටම මේ software evaluate කරන්න, develop කරන අයට ඒ testing වලට ගන්න හදපු account එක. මේක සාමාන්‍යයෙන් වසරකට $200-210ක් වගේ ගාණක් වෙන්නේ standard එක කියන්නේ. ඒගොල්ලන්ගේ basic me account එකට. මේක ගත්තොත් එමේ Microsoft software ඒගොල්ලන්ගේ අර technet.microsoft.com වලට ගියා නම් මේ බලන්න පුළුවන් ඒගොල්ලන්ට චෙක් කරලා මොනාද මේ ස්ටෑන්ඩඩ් එකට දෙන්නේ ඒ වගේ කියලා බලන්න පුළුවන් සාමාන්‍යයෙන් Windows download කරන්න පුළුවන් server editions download කරන්න පුළුවන් සමහර අය version limitations දිනා දැන් උදාහරණයක් ගත්තොත් එමේ Microsoft project ගත්තොත් එමේ project professional වගේ එකක් download කරන්න බෑ project standard ඒ වගේ තමයි download කරන්න පුළුවන් software තමන්ට කැමතිකම මේ license විදියට Microsoft site එකෙන් ඉගෙන TechNet portal එකෙන් download කරන. ඊට අමතරව දැන් අලුතෙන් evaluation මොන හරි ආවත් ඉස්සෙල්ලම release කරන්නේ TechNet කට්ටියට තමයි. ඊට පස්සේ තමයි public release එකක් එන්නේ. ඉතින් ඕන කෙනෙක්ට මේක ගන්න පුළුවන් කිසිම ගැටලුවක් නැහැ. අවුරුද්දේ සැරයක් ගෙවන්න ඕනේ. කෙනෙකුට ඕන නම් අවුරුද්දක මේක අරගෙන තමන්ට ඕන software ටික download කරලා install කරගත්තට පස්සේ අයින් කරලා දාගන්නත් පුළුවන්. මොකද අර install කරපු software එකක්වත් expire වෙන්නේ නැහැ. ඒවා ඒ විදියටම තියෙනවා. අපේ ඉතින් chat room එක අපේ නිකන් brain එක වගේනේ අපිට වඩා දන්න අය සමහරවල් chat room එකේ ඉන්නවා. ඉතින් ඔන්න මේ කට්ටිය කියනවා මේ 2.1 කියන්නේ donut ලු android වල 2.2 කියන්නේ froyo ලු. ඊට පස්සේ 2.3 ඇත්තටම අර අපි කොහරි gingerbread ම තමයි. 3 කියලා කියන්නේ honeycomb මල්ලුත්ම version එක. ඒක tablet වලට එන්නේ. තාම 4 එක ඇවිල්ලා නැහැ ice cream sandwich එක. එහෙනම් රසික බොහොම ස්තුතියි chat එකේ. මේ අපිට ඉතින් අල වෙන වෙලාවට ගොඩ දාන කට්ටිය. එහෙනම් තවත් ප්‍රශ්නයකට යමු නේද තිල්න?
ඔව් එයා තා අපිට දේවල් ටිකක් අහලා දෙන කාලෙක මේ ටෙක්නෙට් හරහා ගන්න සොෆ්ට්වෙයාර්ස් මේ සබ්ස්ක්‍රිප්ෂන් එකේ ඉවරුනාට පස්සෙත් පාවිච්චි කරන්න පුළුවන්ද කියලා.
ඔව් පාවිච්චි කරන්න පුළුවන් කිසි ගැටලුවක් නැහැ. හැබැයි ඇක්ටිවේට් කරන්න බෑ.
ඔව් ලංකාවේ ටෙක්නෙට් සබ්ස්ක්‍රිප්ෂන් එක ගන්න ඕන නම් එයා මොකද්ද කරන්න ඕනි කියලා තහන්.
මොකොත් නැහැ. technet.microsoft.com යනවා ක්‍රෙඩිට් කාඩ් එකක් තියෙනවා නේ ඔන්ලයින් select කරලා තමන්ට ඕන ස්ටෑන්ඩඩ් එකද මොකද්ද කියලා select කරලා purchase කරා නම් ඒගොල්ල ටික දවසක් යනවා මේක manual verification එක පස්සේ තමයි මේගොල්ලෝ එවන්නේ සාමාන්‍යයෙන් ගොඩක් කරන්නේ මේ Gmail වගේ account පාවිච්චි නොකර official account එක පාවිච්චි කරන්න බලන සමහරලාට ඊට වඩා හොඳයි කියලා හිතෙනවා මොකද ඒක සමහරලා මොකද මේක දෙන්නේ ටික business type accounts වලටනේ ඒක නිසා ඒක චුට්ටක් බලන්න හැබැයි මම නම් පාවිච්චි කරලා දෙන Gmail account එක මට නම් කරදරයක් නැතුව හම්බුණා
ඔව් ඒත් එකම කාලෙක මේ ඒගොල්ලෝගේ student කවුන්සල්ට දෙන මේකක් තියෙනවා නේද සර්විස්
එක. ඔව් ඇත්තටම ලංකාවේ
.edu මේ ඊමේල් ඇඩ්‍රස්
ඒක ඇත්තටම තියෙන ලංකාවට දෙන්නේ නැහැ. ඒගොල්ලන්ගේ මේ ස්ටුඩන්ට් එක ලංකාවට වෙනම ප්‍රෝග්‍රෑම් එකක් තියෙන යුනිවර්සිටීස් නම් ඒ කියන්නේ ගවර්න්මන්ට් යුනිවර්සිටීස් සහ SLIIT වගේවට දෙනවා edu අවුරුදු දෙකක ලයිසන්ස්. අවුරුදු දෙකක් ඇතුළත ඒගොල්ලන්ට දෙනවා මේ අර ඇකඩමික් ලෑන්ස් කියලා ඒගොල්ලන්ගේ මයික්‍රොසොෆ්ට් ලාගේ ඒක තමන්ගේ ගිහිල්ලා යුනිවර්සිටි එකෙන් ආවනම් තමන්ට ඔක්කොම අදාළ සොෆ්ට්වෙයාර්ස් ටික නොමිලේ මයික්‍රොසොෆ්ට් එකෙන් දෙනවා. ඉතින් යුනිවර්සිටි යන කෙනෙක්ට නම් කිසි ගැටලුවක් නැහැ, මේක ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඉතින් ටෙක්නෙට් එක නම් ඕන කෙනෙක්ට රෙජිස්ටර් වෙලා ගන්න පුළේ, කිසි ගැටලුවක් නැහැ. අර ඩ්‍රීම්ස් පාක් කියන එකට තමයි තියෙනවා කියන්නේ, රේඩියෝ එකක් තියෙනවා නම් ගන්න පුළුවන් කියලා. ඩ්‍රීම්ස් පාක් කියන එක ලංකාවට නැහැ. ලංකාවට නැහැ කියන්නේ අතරම මේ ගන්නෙ නැහැ. ඊට අමතරව දැන් චැටි කට්ටි කියන ග්‍රීන් කාඩ් ගැන කියන්නේ කියලා. ග්‍රීන් කාඩ් කියන්නේ ටෙක්නික ටෙක් කතාවලට අදාළ එකක් නෙවෙයිනේ. කොළපාට කාඩ් ගැන නම් කතා කරන්නේ.
අර ස්ටුඩන්ට්ස්ලාට දෙනවා කිව්ව මයික්‍රොසොෆ්ට් ලයිසන්ස් එක මං හිතන්නේ මට ඒක හම්බුණා. හැබැයි ඒකේ වර්ඩ් ඔෆිස් පැකේජ් එක ඩවුන්ලෝඩ් කරගන්න නෑ.
ඔෆිස් පැකේජ් එක දෙන්නේ නෑ ඒකේ. ඒකේ
ස්ටුඩන්ට්ලාට ඔෆිස් එක ඕනේ නැහැ.
ඔෆිස් ඕනේ නැහැ ස්ටුඩන්ට්ලාට. හැබැයි ඒකේ ප්‍රොජෙක්ට් වගේව තියෙනවා තියෙනවා. ප්‍රොජෙක්ට් විෂයෝ
තියෙනවා.
ඔව් විෂයෝ ඒ ටික තියෙනවා. වර්ඩ් ඕනේ නැහැ කියලා තමයි කියන්නේ.
ඔව්
ඊතර චැට් රූම් එකේ කෙනෙක් කන යාගේ තියෙන ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකල්ල ඒක ඕවර් ක්ලොක් කරන එක හොඳයිද කියලා අහනවා. ගැටලුවක් නැහැ ඉතින්. තේ ප්‍රශ්න තියෙන බැටරි කොන්ඩ බහින එක තමයි නේ. ෆෝන් එකකට ඉතින් ඇත්තටම ඔක ක්ලොක් ස්පීඩ් එකක් අවශ්‍ය නැහැ ඉතින්. වර ගොඩක් අය නිකන් ආසාවට ෆෝන් එක ඕවර් ක්ලොක් කරනවා. ඇත්තනම
මේ ෆෝන් එකේ කලින් ඇත්තටම කියන්නේ හැම බ්‍රෑන්ඩ් එකම වගේ මේ ලොකු ක්ලොක් එකක් අන්ඩර් ක්ලොක් කරලා තියෙන මේ බැටරි සේව් කරගන්නද?
ඔව්. අන්ඩර් ක්ලොක් කරලා තියෙන ප්‍රශ්නේ මෙහෙමයි. දැන් සමහරලාට දැන් අපි හිතමු ෆෝන් එක ස්ටෑන්ඩ් බයි තියෙන ලාට මේ ෆෝන් එක මේ 1 GHz CP ගන්න තියෙන 1 GHz දුවන එක කිසිම අවශ්‍යතාවයක් නැහැ නේ. ඔව්. අවශ්‍ය ලාට තමයි අපිට CPU පාවා එක ඕනේ. ඉතින් මේ ගොඩක් දැන් අලුත් වෙන CPUs මේ ඩයිනමික් ක්ලොකින් ඒ කියන්නේ ඩයිනමික්ලි මාරු වෙනවා. ඒ කියන්නේ දැන් උදාහරණ ගත්තොත් ලොකු ලෝඩ් එකක් දුවනොත් ටක් ගාලා CPU එකේ පර්ෆෝමන්ස් වැඩි කළා, අඩු ලෝඩ් එකක් දුවන ලාට අඩු එකක්ද දැන් උදාහරණ ගත්තා අපි චැට් එකක් වෙයි කරනවා නම් CPU ගොඩක් ඕනේ නැහැ. ගේම් එකක් ගහන්නලට තමයි CPU ඕනේ. ඉතින් මේ CPU එක ගොඩක් හයියෙන් වැඩ කරනවා කියලා කියන්නේ ගොඩක් වෙලාවට බැටරි කොන්ට බහිනවා කියන එක තමයි. ඊට අමතරව මේ Windows 7 වල ප්‍රයිස් කියන්න කියන සාමාන්‍යයෙන් home basic OEM package. OEM කියලා කියන්නේ original equipment manufacturer. ඒ කියන්නේ PC හදන කට්ටිය රිලීස් කරන version නැතිනම් Microsoft ලගේ. ඒකේ අර ලස්සනට පෙට්ටි නෑ, මොකුත් නෑ. CD එකයි පොඩි පෙට්ටියක විතරයි තියෙන්නේ. ඒක සාමාන්‍ය 12500කට 14000කට වගේ අතර ගන්න පුළුවන්. ඉතින් Windows 7 start එකක් ගත්තොත් 6500ක් 7000ක් අතර ගන්න පුළුවන්. ඔයගේ තමයි ගන්න ප්‍රශ්න එකට යමුනේ.
ඔව්.
ඊයතර අපි deep state දෙමු, තව news තියෙනවා නම් කිය.
News Facebook එකේ video chat පටන් ගත්තා. ඊට පස්සේ Google Plus ආවා. ඊට පස්සේ Microsoft එකේනත් එහෙම වැඩක් social networking වැඩක් පටන් ගන්න යනවා කියලා පොඩි hint එකක් එළියට ඇවිල්ලා තිබ්බා. නම දාලා තිබ්බේ Tulalip කියලා.
මොකක් හරි කියා ගන්න බැරි කාටවත් ගැළපෙන්නේ නැති කිසිම තේරුමක් නැති නමක් දැම්මම ඒක Microsoft වැඩක් තමයි.
අනිවාර්යයෙන්.
ඒවනේ.
දැන් කොහොම හරි මේගොල්ල වැඩේ ලීක් වුණාට පස්සේ දැන් එක පේජ් එකක් දාලා තියෙනවා මේක Microsoft Research එකේ ඉන්ටර්නල් එකක්. පුළුවන් නම් ගිහලා බලන්න www.socl.com.
ඔව්.
ඉස්සරහට මනාව හිතන්න බලමු ඉතින් අපි.
socl.com නේද? social the social ද වන්දන.
මේ Facebook video calling ගැන කතා කරද්දි කාලෙංග මේ එහෙම සිද්ධියක් වුණා. දැන් Facebook application වල vanity URL දෙනවානේ.
ඔව්.
facebook/mockery URL එක අපිට ගන්න පුළුවන්. ඔව්. facebook/video calling කියන URL එක කලින් මේට කලින් use එකේ තිබ්බා. ඒ කියන්නේ application එකට තිබ්බ vanity URL එක.
ඔව්.
ඒ application එක කරේ ඉන්දියාවේ මොකක්hari මට නම හරියට මතක නැහැ company එක. ඒකේ තිබ්බේ group call group video chat මේ third party service එකක් use කරලා Facebook එක ඇතුලෙන් video chat කරන software එක.
ඔව්.
මේක කලින් ඒගොල්ලෝ මාර්තු මාසේ Facebook එකෙන් කරපු දෙයක් කියන්නේවත් නැතුව මේගොල්ලෝ terms and conditions violate කරනවා කියලා මේ URL එක එක්කම ඇප්ලිකේෂන් එක අයින් කරා.
ඔව්.
අර ඇප්ලිකේෂන් එක රන් කරපු ඉන්දියන් කම්පැනි එකට කිසිම නොටිෆිකේෂන් එකක් යවන්න නැතුව.
ඔව්.
ඊට පස්සේ මේගොල්ලෝ අපීල් කරත් මේ කිසිම
රෙස්පොන්ස් එකක්
හරියට දුන්නේ නැහැ. ඒගොල්ලෝ කිව්වේ මේක මේ ඔටෝමේටඩ් මේ ක්‍රමයකින් ස්පෑම් සම්බන්ධ දෙයක් නිසා අයින් කරායි කියලා. හැබැයි ඉතින් ඊට පස්සේ මාස කිහිපයකට කලින් ඒගොල්ලෝ Facebook/video calling වලින් ඒගොල්ලන්ගේ ෆීචර් එකක් එළියට දැම්මා.
ඔව්.
මම දැන් Facebook එක මේ වගේ දේවල් වලට ටිකක් ජනප්‍රිය නේද
කිව්වා. ඔව් මීට කලිනුත් ඔය වගේ අල වැඩක් කරලා තිබ්බ නේද? Facebook කට්ටිය ටිකක් සකබග් නිකන් ඕන ඕන දේ තමන්ගේ මයිකා මයි පැටරල්ලට තමයි කරන්න සාමන්නන්නේ.
හැබැයිති කම්පැන එකට කාලිග මේ පෙස්බුක් පලට් ෆෝර්ම් එක ඉඳගෙන ඒවගේ ලොකු ක්ෂණයක් ගන්නත් බැහැට පසනේද
ටර්ම්ස් න් කඩිෂන් න පෙස්බුක් එකට ඕන දෙයක් කරන්න පුල ඉති ඒකනිසා එක කිසිම තේරුමන්න ඒ මේ මේ කිසිම තේරුමන්නෑ කියලා කියන්නේ ඉතින් ඒක ඇපීල් කරා කියලා මොකද දැන් සාමාන්‍යයෙන් අපි දන්න අයගෙත් Facebook account අර කෙල්ල ගොඩක් ඇඩ් කරන්න ගිහිල්ලා මේ report එලා හැම අපි දන්න කෙනෙක්ගෙත් නැති වුණා මේ
ඔව්
ඉනියත් ඉතින් ඇපීල් කරන්න හම්බුනේ නැහැ ඒක නිසා
හැබැයි ඉතින් මේ company වල ලොකු risk එකක් අනුන්ගේ platform එකක් use කරලා මේ
දැන් අපි ගත්තත් එහෙම මේ Rovio එහෙම නේද රෝවියෝ නේ මේ ඇත්තම අර මොනවාද බාන් බඩි අරවා මේවා ගහන කම්පැනි මොකද මට ඒක නම් මතක
නැහැ සෙන්ගා නේ
සෙන්ගා උන් සෙන්ගා වලට එහෙම ඉතින් බලන්න ඕනේ Facebook නැත්තම් ඉතින් කිසිම ඉවරයි නේ මේ කොමාරි මේ කොමාරි ඇන්ග්‍රි බර්ඩ් ගැන කිසිම සාධ්‍යයක් නැහැ නේද දැන් ඒක ටික ටික නැති වීගෙන යනවා වගේ නේ මාත් දැන් ගහන එක නැවතුම්
ඇන්ග්‍රි බර්ඩ් එක දැන් මං ඇන්ග්‍රි
කියලා නේ
Angry Birds මම මේ ළඟදි දැක්කා මේ මොකක් හරි එක physics paper එකක් තිබුණා. කට්ටිය share කළා Twitter එකේ එහෙම.
මේ හැබැයි Angry Bird movie එකක් එනවා කියලා කතාවක් තියෙනවා නේද? මොනවා වෙයිද දන්නේ
නැහැ. කලින් අපේ මේ chat room එකේ කියනවා මේ දෙතුන් පාරම IPv6 ගැන පොඩ්ඩක් කියන්න කියලා.
IPv6 කියලා කියන්නේ දැන් අපි දැනට ඉන්න IPv4 වලනේ. මේ IPv4 වල IP address ගන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා
නේද? දීලා.
ඔව් මේක 32 bit address එකක් තමයි IPv4 කියන්නේ. ඒ IPv4 වල 32 bit කියලා කියන්නේ උඩරිම ගන්න පුළුවන් IP ප්‍රමාණය ගණන් දන්න කෙනෙක් ටග් ගාලා හදලා කියන්නේ. ඩීප්ස්ට පුළුවන් නේ ඔයගේ ටග් ගාලා ගණන් හදන්න. බැරිද? මොකක්ද එහෙම කැම්පස් යන ළමයි ඒ වගේ කියන්නේ ටග් ගාලා මේ ඔයගේ ටග් ගාලා හදලා මෙහෙමයි කියන්නේ. ඇත්තටම මට තේරෙන්නේ නැහැ දෙකේ 32 වෙනි බලයේ තමයි මට මතකයි දෙ ඉතින් ඔන්න ලේසියම කිව්වොත් එහෙම කියන්න පුළුවන් ක්‍රමේ දෙකේ 32 වෙනි බලයේ වෙනකන් ඇඩ්‍රස් ඒ කියන්නේ මේ IP ඇඩ්‍රස් ඉෂුව කරන්න පුළුවන්. නමුත් දැන් එන්නේ ඉන්ටර්නෙට් එකේ මේ කම්පියුටර්ස් වැඩි වෙනකොට එතකොට මේ බොඩා සර්වර්ස් වැඩි වෙනකොට මේ IP ප්‍රමාණය ඉවරයි. දැන් ඇත්තටම ගත්තොත් එහෙම දැනට භාවිතා කර හැකි IPv4 ඇඩ්‍රස් ප්‍රමාණය කට්ටියට බෙදලා දීලා ඉවරයි.
ශීඝ්‍රයෙන්ම
ඔව්
ඉවරුණා.
වඳ වේගණ යන එක තමයි IPv4
වෙන
ගිහිල්ලා. ඔව් ගිහිල්ලා තියෙනවා. හැබැයි මෙතන දැන් ප්‍රශ්නේ තියෙනවා දැන් IPv4 මේ ඉවර වේගණ යනකොට මේ මේකට ගොඩක් කාලෙකින් ඉඳන් කට්ටිය පටන් ගත්ත මේ IPv6 එක. IP ඒ කියන්නේ ඉන්ටර්නෙට් ප්‍රොටෝකෝල් version 6 කියන එක. මේ version 6 කියන එක පටන් ගත්තට තිලනා දැන් මේක ගොඩක් ඉම්ප්ලිමන්ට් උනේ නැහැ. මොකද මේ ඉම්ප්ලිමන්ට් උනේ නැත්තේ මේකේ ප්‍රශ්නයක් තියෙනවා. මේ ප්‍රශ්නයක් තියෙනවා කියලා කියන්නේ ඉතින් අර network protocols දෙකක් තියාගන්න ඕනේ නැහැ. මේවා අර core routers ඒ කියන්නේ ගොඩක් ISP ලගේ. එතකොට මේ link තියන අයගේ මේ IPv 6 suite 4 දෙකම තියාගන්න routing කරන්න පුළුවන් විදියට හදන්න. ඉතින් ගොඩක් කට්ටිය මේක කරන්නේ තේ පොඩ්ඩක් ඇද හිටියා. ඉතින් ඒක නිසා ඇද ඉන්නකොට අන්තිමට උනේ ඉතින් අර IV ටික ඉවරලා ගියා. ගොඩක් දැන් Windows XP ගත්තත් XP වලත් මේ IPv6 support එක ආවා. ඉතින් මේ support එක ආවට තිල්න දැන් ප්‍රශ්න වෙලා තියෙන්නේ දැන් IPv6 වල අර අපි දැන් කිව්වනේ IPv4 වල අර 32 bit කියලා අර දෙකේ මේ 32 වෙනි බලය කියලා දැන් මේක දෙකේ 128 නේ 128 bit address එකක් තමයි තියෙන්නේ.
ඒ කියන්නේ තව ගොඩාක් ඒ කියන්නේ සෑහෙන ප්‍රමාණයක්
ඇඩ් වෙනවා. ඔව් ඒ කියන්නේ මට මන් දන්න විදිහට ඒක කියන්නේ 340යි මොකක් හරි අලුතෙන් ගණන් ගන්න ගොඩක් කියන්න බුලා. ඒක ඇත්තම කිව්වොත් මේක ඇටම් එක ගන්න උනත් IP address assign කරන්න තරමට තියනවා කියලා තමයි ඒගොල්ලෝ කියන්නේ. කියන්නේ ඕනම දෙකට IPv6 address එකක් දෙන්න ඕනේ. දැන් අපි ගත්තොත් එහෙම මේකේ තියෙන ප්‍රශ්නේ තමයි තියෙන්නේ මේ දැන් IP එකක් අපිට ඉස්සර නම් 192.168.1. කියලා වගේ අර හතරකට බෙදපුවා තමයි තියෙන්නේ.
ඔව්.
නමුත් IPv6 වල ගියොත් එහෙම මේක එන දිග හෙක්සඩෙසිමල් එකක් තමයි තියෙන්නේ.
ඔව්.
ලේසියෙන් මතක තියාගන්න එහෙම බෑ. ඉතින් ඒ වුණාට අර වෙලා තියෙන්නේ මේකේ වටිනාකම් වෙන්නේ අර හැම ඩිවයිස් එකකටම මේ IP assign කරන්න පුළුවන් වෙන එක හා මේ අනිත් මේ දැන් මේ ඉන්ටර්නෙට් එකේ තියෙන කන්ජක්ෂන් එක නැති කර ගන්න පුළුවන් මෙහෙම IP වැඩි වුණා.
ඔව්.
හැබැයි අර තාම කට්ටිය මේ IPv6 වලට ට්‍රාන්ස් වෙලා නැති හින්දා දැන් උදාහරණයක්ද ISP ලා නැති හින්දා ඉතින් ගොඩක් ප්‍රශ්නයක් වෙලා තියෙනවා. තාමත් මේක ට්‍රාන්ස් කරන්න يعني ගොඩක් වෙබ්සයිට් තාමත් තියෙන IPv4 වල. ඉතින් සමහර අය දැන් 4.6 දැන් Google ලාගේ ගත්තොත් එහෙම 4.6 දෙක මේකල පාවිච්චි කරනවා. මහිතන්න මේ ළඟදී ටෙස්ටිනයක් කර කට්ටඇතික IPv6 එකක් ඔඩ ඒක දවස ඔක්කොම එක ප්‍රධාන සයිට් Google Facebook වගේවා ඔක් තනිකර IPv6 පමණක් පාවිච්චි කරලා බලන්න. හැබැයි කාටකත් ඒ දවසේ කරදරයක් ලැබුණා කියලා ආරංචියක් නැහැ. ඒ වුණාට කොහොමුණත් කට්ටිය කියන්නේ මේ IPv6 වලට ටිකක් කරදරයක්, ඒ කියන්නේ මාරු වෙනකොට ලොකු ලොකු ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් කියලා.
ඒගොල්ලෝ මේ උත්සාහ කරන්නේ මේක යූසර්ස්ලට සීම්ලස් මාරු වෙන්න පුළුවන් විදිහකට හදන්න.
ඔව්. ඉතින් දැන් ප්‍රශ්නේ තියෙන්නේ IPv6 වලට ට්‍රාන්ස් වෙනකොට ගොඩක් අපේ රවුටර් සමහර ඒවා ගොඩක් තියෙනවා මේ IPv6 සපෝට් නැහැ. ඒකට අපේ දැන් ගෙදර තියෙන නෙට්වර්ක් අපේ කම්පියුටර් දැන් මෙතන වාහචින කම්පියුටර් ඔක්කොම IPv4 වලින් තමයි සම්බන්ධලා ඉන්නේ. ඉතින් තවත් අවුරුද්දක් දෙකක් යනකොට වක්වත් අපිට මේක 6 වලට මාරු වෙන්න වෙයි. ඒක ඉතින් ඉබේම වෙයි කියලා මට හිතෙනවා. ඉතින් IPv6 වල කතාව ඕක තමයි. ඉතින් ඒක අපිට ගොඩක් මහන්සියලා හිතන්න දෙයක් නැහැ. ඒවා ඉන්ටර්නෙට් එකේ කට්ටිය සහ ISP ලෙක්කව වෙලා මේ මාරුවේ. ඉතින් කොහොම හරි අනාගතයේදී අපි IPv6 වලට යයි, ෆෝන් නැති වෙයි. ඉතින් එතකන් පොඩ්ඩක් ඉන්නවා. හැබැයි IPv6 ආ මේ LAN වලට නැට් කරන ප්‍රශ්න ගොඩක් ඒවා නැති වෙලා යයි. දැනට අපිට ඉන්ටර්නෙට් එකෙන් ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් ගන්න අපිට එක IP එකක් හම්බෙන්නේ. IP එක ඉතින් පාවිච්චි කරන්න අපි නැටින් කරලා පාවිච්චි කරනවා. හැබැයි ඉතින් IPv6 ආවට පස්සේ මේ ප්‍රශ්න නැහැ. අපේ ගෙදර තියෙන පරිගණක කොටම අපිට IPv6 ඇඩ්‍රස් එකක් assign කරගන්න පුළුවන්. ඊළඟ ප්‍රශ්නෙකට යනවත් ඉල්ලන අපි.
ඔව්. අපෙන් SMS වලින් අහලා තියෙනවා මේ 10 MBBS 100 MBBS කියලා සමහර ලාඩ කම්පියුටර් වැටෙන්නේ AI කියලා.
මොකක්ද ඉල්ලන්නේ?
නෙට්වර්ක් කනෙක්ෂන් එක කාලෙක 10 MBBS කියලා සමහරට වැටෙනවානේ.
ඔව්.
100 වෙනුවට.
ඔව්.
ඒ මොකද කියලා අහනවා.
ගොඩක් වෙලාට 100 එක 10 කියලා වැටෙන්නේ නැහැ. එක්ක ස්විච් එකේ ගැටලුවක් වෙනවනේ නැත්තම් මේ යා පාවිච්චි කරන නෙට්වර්ක් කාඩ් එකේ ගැටලුවක් වෙනවනේ. මොකද නැත්තම් යා සම්බන්ධ වෙන තන අනුව තමයි ඔය වෙනස් වෙන්නේ. ඒ කියන්නේ සම්බන්ධ වෙන තැන කියන්නේ අය 10 මේ MB 10 MBPS එකකට කනෙක්ට් කරොත් එයාගේ පෙන්න 10 MBPS කියලා. නැත්නම් එයා සම්බන්ධ කරොත් එහෙම 100 MBPS එකට එහෙම සමහර ස්විච් එහෙම නරක් වුණා සමහරලාට මේවා 10 වලට මාරලා තියෙනවා. ප්‍රශ්නෙකට මාරු වෙනවනේ.
ඔව්.
ඩීප්ස් කේ නිවුස් ඉවරයි වගේනේ.
තව නිවුස් එකක් XP ගැන පොඩි කතාවක් තියෙනවා. XP වලට තව දවස් 16 සපෝට් කරන්නේ.
දැන් ඒ කියන්නේ දැන් මේ ගොඩක් Microsoft එනගත්ත big time එකක් තමයි මේ XP වලින් මිනිස්සුන් අයින් කරගන්න බැරි වෙච්ච එක. ඒකට හේතුවක් තමයි මේ XP වල ගොඩක් ගැටලු තියෙන කාටවත් තේරෙන්නේ නැත මේ security ප්‍රශ්න ගොඩක් මේ වෛරස් එන ගැටලු. ඒක නිසා Microsoft අර Vista ආපු ගමන් මිනිස්සු පුදුම විදිහට Vista මේ එපා වුණානේ මිනිස්සු එපා කියලා. මේක හරණය කිව්වෙ නේද Microsoft එකට බැරි වුණා මේ XP විකුණන එක නවත්තන්න. ඒ කියන්නේ අලුත් කම්පියුටර් එක XP අනේ එක නවත්තන්න. ඉතින් Vista තියෙන අතරතුරෙත් මේ XP කියන එක මේ ගොඩක් පරිගණක එක ගියා. ඉතින් ගියේ හින්දා දැන් 7 ආවත් ගොඩක් පරිගණක XP වලින් කට්ටිය ගත්ත 7 වලට පොඩ්ඩක් මේ මාරු වෙන්න කැමති නැති වුණා. ඉතින් ඔහොම වෙලා දැන් අන්තිමට දැන් Microsoft කියලා තිබ්බ 2014 නේද ඩීප්ස්?
2014 අප්‍රේල් 8 පස්සේ security patches hot fix නිකන් දෙන්නේ.
ඒ කියන්නේ ඒගොල්ලෝ ඇත්තටම මේ XP වලට දෙන සහය, ඒ කියන්නේ ඒක bug fix කරන එක, patch දාන එක, Windows update වලින් එන ඕවා නවත්තනවා කියලා දෙන සහය දෙන එක. දැන් ඔහොම නවත්තුවා දිනා Windows 2000, Windows 98 ඒ වගේව ගොඩක් තියෙනවා. ඉතින් ඒක නිසා ගොඩක් ඒගොල්ලෝ කියන්නේ Windows 7 වලට මාරු වෙන්න කියලා. ඉතින් ගොඩක් අය 7 වලට මාරු වෙන්න එක එක හේතු කී කී ඒගොල්ලෝ මාරු නොවේ ඉන්නවා. නමුත් මගේ නම් අදහස තමයි 7 වගේ එකකට මාරු වෙනවා. විශේෂයෙන් 64 bit වලට මාරු වෙන්න පුළුවන් නම් ගොඩක් හොඳයි කියලා. මේක 32 bit තියාගන්න නැතුව 64 වලට ගියා නම් මේ වෛරස් ප්‍රශ්නලු ටිකක් දුරට මග හැරෙන්න පුළුවන්. ඒ කියන්නේ නැතිව නැති වෙනවා කියන එක නෙමෙයි කියන්නේ. යම් තාක් දුරට 32 bit වලට වඩා 64 bit තාමත් වෛරස් වලට නම් ටිකක් හොඳට ඔරොත්තු දෙනවා කියලා තමයි තියෙන්නේ. ඉතින් කොහොම හරි තව දවස් 1000ක් යන කලින් කොහොම හරි XP වලින් අයින් වෙන්න කියලා තමයි කියන්නේ. හැබැයි ලංකාවට නම් ගොඩක් ප්‍රශ්නයක් නැහැ. ඔක්කොම හොර කොපින්ද කවදාකවත් Windows update run කරන්න නැති ඉඳි Microsoft සහාය දක්වන්න නැතත් ප්‍රශ්නයක් නැහැ. හොර කොපි දිනකම් පාවිච්චි කර හැකි නේද? මලින්ත ගැන ගොඩක් කට්ටිය chat room එකේ දුක ප්‍රකාශ කරනවා දැන් මේ මලින්ත නැහැ කියන එක. එතන මලින්තට
අසනීප කියලා ආරංචියක් තා.
ඔව් මලින්තගේ ඇත්තටම ඊයේ බර්ත්ඩේ එක.
මලින්තට හැපි බර්ත්ඩ්.
ඔව් මලින්තට හැපි බර්ත්ඩ්. මේ හැපි බර්ත්ඩ් කියලා කිව්වට වඩා නෑ ඊයර මලින්තට ඒ වගේම දුක් මුසු දවසක්. ඊයේ පොයේ දවසනේ ඔක්කොම බාර් රහලා. ඉතින් නෝ පාටි කොල්ලා ගෙදර. ඒ වගේ දවසක්
හැබැයි කොහෙන් හරි කාලා බඩේ අමාරු හදාගෙන ගෙදර ඉන්නේ මං හිතන්නේ
දැන්. ඔව් ඒක තමයි. ඉතින් කොහේ හරි ජර ඕක බොන්න ගියාම කන්නේ මොනවද කියලා වැඩි හොයන්නේ නෑනේ මලින්තට. ඒක නිසා ඔයගේ ප්‍රශ්න වලට මුහුණ දෙනවා. තවත් ප්‍රශ්නකට යනවද තිල්ල නැත්තම් මොන හරි වෙන දෙයක් ගැන කතා කරනවද?
මම ප්‍රශ්න ටික පොඩ්ඩක්
හොයාගෙන හොයාගෙන බලාගෙන යනවා නේද? මේ ඉතින් කොහොම හරි දැන් එක්කෙනෙක් අපේ chat room එකේ අහනවා Windows 7 live විදියට run කරන්න කොහොමද කියලා USB එකේ ඉඳලා. ප්‍රශ්න තියෙන්නේ මෙහෙමයි දැන් ගොඩක් වෙලාට live වල දැන් Linux වල live CD එකක් හදන එක ගොඩක් වෙලා ලේසි. Linux වල Linux support කරන ඔක්කොම hardware වල drivers ටික කෙලින්ම kernel එකත් එක්ක Linux වල එනවා. ඉතින් ඒක නිසා දැන් Linux machine එකකට අපි CD එකක් හදලා මොන machine එකකට ගහලා boot කරත් ඒක බූට් වෙන ගැටලුවක් නැහැ. කර්නල් එකේ මේ හાર્ඩ්වෙයාර් මොනවද තියෙන කියලා ඩිටෙක් කරලා බලලා ගාන්ට ඒ ඩ්‍රයිවර්ස් අදාළව දාලා බූට් වෙනවා. නමුත් Windows වලදී මේක හාත්පසින් වෙන දෙයක්. Windows වල කර්නල් එකේ කිසිම ඩ්‍රයිවර් එකක් නැහැ. මේක වෙනමම මොඩියුල් එකක්. ඒ කියන්නේ වෙනම කොටසක් විදිහට තමයි Windows වල ඩ්‍රයිවර්ස් තියෙන්නේ. ඉතින් ඒක පරිගණකයකට අපි ඉන්ස්ටෝල් කරලා ඒකට ඒ අදාළ ඩ්‍රයිවර්ස් ටික දැම්මට පස්සේ ඒක ඔටෝමැටිකලි ඩිටෙක් කරලා පළවෙනි පාරේ ටික ඉන්ස්ටෝල් කරනට පස්සේ වෙන පරිගණකයකට අපි මේක ගැහුවොත් එහෙම බූට් වෙන්නේ නැහැ. ඇත්තටම Windows වල මේක security feature එකකුත් තියෙනවා. Hardware changes. ඒ කියන්නේ උදාහරණ ගත්තොත් motherboard එක වෙනස් වුණා. ඊට පස්සේ තව මොකක් හරි විජේ කාඩ් එකක් වෙනස් වුණා. එහෙම වුණත් toleration ප්‍රමාණයක් Windows XP සහ 7 වල හදලා තියෙන ඊට වඩා වැඩි වුණොත් එහෙම machine එක boot නොවී blue screen එකක් ඇවිල්ලා නවතිනවා. මේ hardware වෙනස් කරනවා. මේකට එක හේතුවක් තමයි එක පරිගණකයක තියෙන hard disk එකේ image එකක් හදලා වෙන පරිගණකයකට දාලා මේ license ප්‍රශ්නත් ඒගොල්ලෝ පොඩ්ඩක් බලන හින්දා ඉතින් දෙන්නේ නැහැ. ඉතින් හින්දා පොඩ්ඩක් අමාරුයි මේ Microsoft එක يعني Microsoft Windows USB එක දාලා ගොඩක් ඕවට tools තියෙනවා හදනේවා තියෙනවා. උනාට live විදියට CD එකක් හදාගන්න Windows වලින් ටිකක් අමාරුයි. පරිගණක මාරු වෙනකොට මෙයා වෙනවා. ඊළඟ ප්‍රශ්නකට තිලන බලාගත්තද?
අපිට කතා කරපු ප්‍රශ්නම තියෙන නිසා කලින් මම ඒවා මගහැරලා.
ඔව්. ඔය අතර පොඩ්ඩක් කතා කර මේ හැමතැනම අහන ප්‍රශ්නයක් තියෙන හොඳම ඇන්ටිවයරස් එක මොකක්ද කියලා. හොඳම ඇන්ටිවයරස් එක මොකක්ද ඩීප්ස්?
එහෙම කියන්න බෑ. මම නම් දාගෙන ඉන්නේ Microsoft එකෙන් මැදින් අර security essentials එක විතරයි. ඊට පස්සේ තින් තම පාවිච්චි කරනකොට සැලකිලිමත් වෙනා නම් මට මේ වෙනකන් කිසිම ප්‍රශ්නයක් ඇවිල්ලා නැහැ. ඉතින් මම ඒක විතරයි පාවිච්චි කරන්නේ.
ඔව්. ඇත්තටම මේ හොඳම වෛරස් කියන කියලා දෙයක් තිබ්බනම් මම හිතන්නේ මේ කිසිම ගැටලුවක් නැහැ. මේ අපි කියලා කියන්නේ ඇත්තටම මේ පාවිච්චිම දාගෙන එකෙන් වෛරස් වලින් මේ ලෝකෙන් නැති වෙනවද නේද? ඉතින් ඒක නිසා මේ හොඳම වෛරස් ස්කෑනර් කියලා දෙයක් හොයන්න එපා. වෛරස් ස්කෑනර් එකක් කියලා සරලව කිව්වොත් එහෙනම් වෛරස් ස්කෑනර් එකෙන් වෛරස් එකක් ඩිටෙක්ට් කරන්නේ pattern එකක් කරනවා. pattern එකක් කියලා කියන්නේ ඇත්තන වෛරස් ස්කෑනර් එක අප්ඩේට් කරනවා කියලා අපි කියන්නේ මේ pattern file එක අප්ඩේට් කරන එකයි. මේ pattern file එක අප්ඩේට් කරනවා කියලා කියන්නේ මයිකල් දැන් ওই වෛරස් ස්කෑනර් එක හදන සමාගමෙන් ඉස්සෙල්ල කරන්න දාන්නේ. ඒක ඇත්තනම කියන්නේ මේ දැන් අපි හිතමු වෛරස් එකක් මාක් කර නමක් තියෙන ඩීප්ස් කියලා වෛරස් එකක් ආවා කියලා. මේ ඩීප්ස් කියන වෛරස් එක ඩිටෙක්ට් කරාට පස්සේ ඒ වෛරස් හදන සමාගමෙන් කරන්නේ මේ ඩීප්ස් කියන ෆයිල් එකක් හැදෙනවා නම් ඒ ෆයිල් වල තියෙන කැරක්ටරිස්ටික් ටිකයි ඒකේ සිග්නචර් එකයි දාලා අර වෛරස් අප්ඩේට් එකක් එක අපිට එවනවා. එතකොට ඉතින් මේ ෆයිල් මේ වගේ ෆයිල් එකක් රන් වෙනකොට වෛරස් ස්කෑනර් එකෙන් බලලා මේක ඩිටෙක්ට් කරලා මේක වෛරස් එකක් කියලා කියනවා. මොකද අර පැටර්න් එකට අනුව. ඉතින් එතකොට අලුතෙන් වෛරස් එකක් ආවොත් මේ අදාළ වෛරස් හදන සමාගමෙන් මේ පැටර්න් ෆයිල් එක රිලීස් කරේ නැත්නම් ඒක වෛරස් එකක් කියලා හඳුනගන්න වෛරස් ස්කෑනර්ට හැකියාවක් නැහැ. අලුත් වෛරස් ස්කෑනර්ස් වල පොඩි පොඩි ඔප්ෂන්ස් දාලා තිනවා. මේවා මේ අර 0 day vulnerability protection. ඒ කියන්නේ ඇත්තටම පැටර්න් එකක් නැතුණත් ෆයිල් එකක බිහෙවියර් එක බලලා ඒ වගේ ඒවා ඩිටෙක්ට් කළා මේක වෛරස් එකක් කියලා කියන්නේ. ඉතින් ඕ වගේ හැම මා වෛරස් සමාගමම වෛරස් ස්කෑනර් එකක් හදන්නේ ඔන්න ඔය ක්‍රමයට තමයි. මීට අමතරව ලොකු ලොකු ඒවා ඒගොල්ලෝ දාන ඉන්ටර්නෙට් ස්කෑනින්, අරක ස්කෑනින්, මේක ස්කෑනින් කියලා. ඇත්තටම මේ වෛරස් පැතිරෙන්නේ කොහොමද කියලා අපි සරලව කිව්වොත් එහෙම අපි කම්පියුටරයක් ගත්තොත් එහෙම කම්පියුටර් ඔපරේටින් සිස්ටම් එක, ඒ කියන්නේ Windows XP නම් තියෙන XP හරි 7 නම් හරි තියෙන කෝඩින් කරනකොට සිදුවෙච්ච වරදක් නිසා ඇතිවෙච්ච හිලා. ඉතින් කොච්චර වෛරස් ස්කෑනර්ස් දැම්මත් මේ හිලෙන් ගියාට පස්සේ අර වෛරස් එකට පුළුවන් සිස්ටම් එකේ ෆුල් ප්‍රිවිලෙජස් ගන්න, වගේම අර අදාළ වෛරස් ස්කෑනර්ස් Tamante කැමති විදිහට ඩිසේබල් කරන්න හරි අයින් කරන්න හරි ඕන එකක් කරන්න පුළුවන්. ඉතින් මේ වෛරස් ස්කෑනර්ස් වලින් මේ අයින් වෙන්න පුළුවන්, ඒ කියන්නේ අතර මේ වෛරස් ප්‍රශ්නෙන් ගැලවෙන්න පුළුවන් ලේසිම ක්‍රමය තමයි මේ අර පැච් එක වහන එක. ඒකට තමයි Microsoft හා අනිත් ගොඩක් සමාගම් වලින් මේ වෛරස් ස්කෑනර්ස්, ඒ කියන්නේ අතර මේ Windows update සහ මේ software update, ඒක අලුත් version එක දාන්න කියන එක නෙමෙයි මං කියන්නේ, Office 2019 ඉඳන් 10 දාන්න කියන එක නෙමෙයි. Office version එකක් ගත්තත් operating system එකක් ගත්තත් මේවට patch සහ service pack කියන දෙකක් එනවා. ඉතින් මේ patch service pack දැම්මහ වෙන්නේ ඇත්තටම මේ තියෙන hill ඔක්කොම වැහෙනවා. එතකොට virus එකක් ඇත්තනම ආවත් කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. අර hill නැති ඉන්න මේ virus එකට දා spread වෙන්න බෑ. ඉතින් කරන්න පුළුවන් අංක එක සහ හොඳම virus scanner එක තමයි තමන්ගේ computer එක Windows update තියනවනම් Windows update කරලා software update තියනවනම් software update කරන්න. ඊළඟ එක තමයි අනිවාර්යෙන් තමන්ගේ පරිගණකයට ඇඩ්මින් හැටියට ලොග් ඉන් එකෙන් අයින් වෙලා ඉන්නේ. ඇඩ්මින් හැටියට ලොග් වුණාම එන ප්‍රශ්නේ තමයි ප්‍රධාන වශයෙන් මේක Windows 7 නල් එනවා ටිකක් විතර විසඳලා තියෙනවා. හැබැයි අර security warning error එක ටික disable කරලා තියෙනවා නේ කියන්නේ. ඒක පොඩි ප්‍රශ්නයක්. හැබැයි XP වල වගේ නම් ලොකු ප්‍රශ්නයක් තියෙනවා. අපි වෛරස් එකක් ඇලේ වෛරස් එක active වුණත් අපි ඇඩ්මින් කෙනෙක් හැටියට නම් ලොග් වෙලා ඉන්නේ. මුළු පරිගණකයකටම access කරන්න හැකියාව ලැබෙනවා අර වෛරස් එකට. ඉතින් ඒක නිසා මේ ඒක ලොකු මොඩ වැඩක්. තමන් ඇඩ්මින් හැටියට ලොග් වෙන්න ඕන මොකක් හරි software එකක් දානවා නම් හරි මොකක් හරි වෙනසක් කරනවා නම් අනිත් හැම වෙලාවෙම තමන් normal විදිහට log වෙලා හිටියා නම් හරි. ඒ කියන්නේ normal විදිහට කියන්නේ සාමාන්‍ය user කෙනෙක් හැටියට log වෙන එක තමයි හොඳම වැඩේ. ඉතින් හොඳම වැඩේ ඒක කරලා තමන් හොඳ virus scan එකක් මම නම් දැනට කියන්නේ security essential වගේ එකක් දාගත්තාම හොඳටම ඇති. ඔය ගොඩක් Kaspersky අරවම කියලා දැම්මම කිසිම තේරුවක් නැහැ. මම දන්නේ මම මේ කලින් සතියකුත් කියලා තිබ්බා. එක client කෙනෙක් ගාවට ගියාම මේ මම දැක්කා ඒ client ගේ දාලා තියෙනවා computer වල license තිබ්බත් ඒ computer ඇත්තටම ඒක සමාගමක් ඉඳලා ඒ computer ගන්නකොට ඒවත් එක license නැල තිබ්බා. කවුරට හොඳට ඔය හැම හොඳට ඔය ගොඩක් මේ computer හදන්නේ නැහැ සියල්ල දත්නේ. ඒගොල්ලන් තමයි ඕන virus එක අයින් කරන්න පුළුවන්. ඕන එකක් අයින් කරන්න පුළුවන්. ඒගොල්ලෝ තමයි හොඳම විදිය දන්නේ. මේ මනුස්සයා මේක format කරලා අර හොර license එකක් දාලා මේකට Kaspersky සල්ලි දීලා අරන් දාලා තිබ්බා. හැබැයි අපරාධ කියන්නේ බෑ. Kaspersky scan කරාට කිසිම ගැටලුවක් නැහැ. කිසි virus එකක් අහුවෙන්නේ නැහැ. හොඳට පරිගණක දෙන. හැබැයි වැඩ කරන්න බැරි ප්‍රශ්න විතරයි තියෙන්නේ. අර බරකරත්තයක් යනවා වගේ ගන්නවා. slow වෙලා තියෙන පරිගණක. ඉතින් මම බැලුවා මේක නම් virus දෙ නෑ නෑ නෑ. අපි virus scan කරාම කිසිම දෙයක් අහුවෙන්නේ නැහැ කියලා එතන කයත් කිව්වා. මොකක් හරි කමන්නේ නැහැ. කොහොම හරි ඉතින් මේ සමාගමට අලුතෙන් පරිගණක ගෙනා. අලුතෙන් පරිගණක ගෙනහම මේවා මේ Windows 7 තිබ්බේ අලුත් පරිගණක ඉඳලා license copy 64 bit මේකට security essential දාලා update කරලා අර අදාළ පරිගණකේ data ගන්න ඕන හින්දා ඒ hard disk එක ගාලා මේකට ගැහුවාම එක file එක machine එක මට මතකද 80,000 ගණන් තිබ්බ virus. එක machine එක 100,000 ගණන්ද කොහෙද තිබ්බා. ඉතින් අර හැබැයි අර Kaspersky වලට නම් කිසිම දෙයක් අහුවෙලා නැහැ. ඉතින් ඒක නිසා මේ virus scan එකේ හොඳයි කියලා කියන්න බෑ. දැන් ගොඩක් අය කියනවා Kaspersky මරුව අරග මරු. මේකට ප්‍රධාන හේතුව තමයි මේ වෛරස් ආපුහම ඉස්සෙල්ලම කරන්නේ මේ දන්න වෛරස් ස්කෑනර්ස්. ඒ කියන්නේ දැනට ප්‍රසිද්ධම වෛරස් ස්කෑනර්ස් තියෙන Norton, Kaspersky, ඔය Not 32. ඔයගේ වට ඉස්සෙල්ලම ඔකට ඇටෑක් කරලා මේගොල්ලන්ට කියනවා මේ තැන් ස්කෑන් කරන්න එපා කියලා. අපි දන්නෙත් නැහැ වෛරස් ස්කෑන එක ඩිසේබල් කරලා ඔක්කොම කරලා තියෙන. අපි ෆුල් සිස්ටම් ස්කෑන් දැම්මත් මොකක් කරත් අර දාලා ෆයිල් මේකට ඩිටෙක්ට් වෙන්නේ නැහැ. ඉතින් ඒක වගේ ප්‍රශ්න තියෙන හින්දා තමයි හැමතිස්සෙම කියන්නේ Windows update දාන්න. දැන් ඇත්තටම මේ අය නම් ගොඩක් මොඩඩක් කරගෙන තිබේ. තමන් ගාව ලයිසන් තිබ්බත් අර IT කරන්න එන මේ මිනිස්සුන්ගේ තියෙන නොසැලකිලිමත්කම නිසා තවන් අර හොරකොපි දාගෙන ඉතින් ගොල්ලොකු ප්‍රශ්නෙක හිටියා. පස්සේ ඒගොල්ලන්ටම තේරුණා ඇත්තටම මේක මෙහෙමනි කියලා. ඊට පස්සේ අර IT කාරයටත් පිළිගන්න උනා ඒක ප්‍රශ්නයක් නේ කියලා. ඉතින් එයා කෝ නෑ නෑ. ඒ කියන්නේ දැන් එයාගේ එතනම මතේ උනේ කෙලින්ම නෑ නෑ security essential දැන් අව Kaspersky වලට වඩා හොඳයි කියලා. එතන ඇත්තටම security essential Kaspersky වලට වඩා හොඳ ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ. එතන අර පරිගණක වල මේ license වලට update දාලා නැති. කියන්නේ Windows update කළේ patch කළා තිබෙන තියෙනවා තමයි virus ටික ගිහලා තියෙ මොකද. කලින් එය patch දාලා ඒක කළා තිබෙන virus එක double click කරත් ඒකෙන් වෙන හානිය ගොඩක් තිලාට ගොඩක් අඩුයි. අපි යනවාද ප්‍රශ්නයකට තිල්න?
ඔව්. අපෙන් අහලා තියෙන ප්‍රශ්නයක් යාළුවා ගාව තියෙනලු අයිපොඩ් මේ ටච් එකක්. ඒකට ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක කොහොමද ගන්න කියලා අහනවා. ලැප්ටොප් එක තියෙන ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක ෂෙයා කළා. කරන්න තියෙන ඉතින් ඇඩ්හොක් නෙට්වර්ක් එකකින් තමයි.
ඔව්, ඒ කියන්නේ එයාට පරිගණකයේ තියෙන ඉන්ටර්නෙට් එක. හැබැයි එයා ඒකේ ඉන්ටර්නෙට් කනෙක්ට් වෙන්නේත් වයිෆයි කරාද දන්නේ නැහැ නේද?
සමහර විට
ඔව්, එහෙම වුණත් නම් බැරි වෙනවා නේ තියෙන දෙකක් වයිෆයි එකට කනෙක්ට් වෙන්න.
එයා මේ ලෑන් එකකින් හරි මොබයිල් බ්‍රෝඩ්බෑන්ඩ් හරි නම් පුළුවන් නේ.
ඔව්, එහෙමනම් හරිම ලේසි. අර මම හිතන්නේ ඕකට
නෙට්වර්ක් ෂෙයරින් එනේබල් කරනවා.
ඔව්, නෙට්වර්ක් ෂෙයරින් එනේබල් කරන්නේ, ඉන්ටර්නෙට් ෂෙයරින් එනේබල් කරගත්තම වයිෆයි එක හරහා කරන්න පුළුවන්. නැත්තම් ඕකට තව අර ලේසි සොෆ්ට්වෙයාර් එකක් තියෙනවා, මට ඒක නම් මතක.
කනෙක්ටිෆයි.
ඔව්, කනෙක්ටිෆයි පාවිච්චි කරානම් හරි.
කනෙක්ටිෆයි හැබ් තින් සමහර සිස්ටම් වල වැඩ කරන්නේ නැහැ නේ කල්. දැන් මගේ එකේ එහෙම වැඩ කරන්නේ නැහැ, බ්ලූ ස්ක්‍රීන් එකක් එනවා. මේ ඒගොල්ලෝ සයිට් එකේ දාලා තියෙනවා ඒක ඊළඟ වර්ෂන් එකේ ෆික්ස් කරනවා කියලා. හැබැයි දැන් තාම ෆික්ස් කරන්න.
ඔව්. ඔව්, ඉතින් ගොඩක් වෙලාවට කනෙක්ටිෆයි වල හැබැයි තියෙන තවත් එකක් මම නෝට් කරලා තියෙනවා. මේ කනෙක්ටිෆයි එක මේ ළඟදී මම එක්කෙනෙක් ඉන්ස්ටෝල් කරන්න ගියාම ස්පයිවෙයා එකක් තිබ්බා. ඒතර ඇඩ්වෙයා එකක්. එක හොරෙන් ඉන්ස්ටෝල් වෙන්න යනවා. අපි ඉන්ස්ටෝල් කරනකොට ඒක අයින් වුණා.
ඒ කලින් ඉන්ස්ටෝල් කරද්දී මේ ටික් එකක් දාන්න තියෙනවා මට මතක විදිහට.
ඔව්. චැට් එකේ තවත් ප්‍රශ්නයක් ආනවා. වෛරස් ආවට පස්සේ අපි අප්ඩේට් කරාට වැඩක් වෙන එකක් නැද්ද කියලා. ඇත්තටම මේ වෛරස් එකක් ආවට පස්සේ ඒක අප්ඩේට් කරන එක කිසිම තේරුමක් නැහැ. මේ ඉතින් ඒ කියන්නේ තේරුමක් නැහැ කියන්නේ ගොඩක් වෙලාවට මේවා ඩිටෙක්ට් කරලා ගන්නෙ නැහැ. මේ වෛරස් ආවට පස්සේ ගොඩක් වෙලාවට වෛරස් ස්කෑන් එක යටින් ඩිසේබල් වෙලා තියෙන ස්කෑන් කරාට වැඩක් නැහැ. මගේ නම් කියන එකම දේ තමයි සාමාන්‍ය වෛරස් එකක් ඇවිල්ලා කියලා Tamanට තේරෙනවා. වෛරස් කියලා තේරෙනවා නම් මේ හොඳම වැඩේ තමයි මේ කම්පියුටර් එක ෆෝමැට් කරලා දාන එක. ඒක තමයි මම දන්නේ Microsoft ලත් රෙකමෙන්ඩ්. ඒගොල්ලන්ගේ ඇතුළේ ඉන්ටර්නල් ඒගොල්ලන්ගේ සිකියුරිටි පොලිසි වල දිනවා කිසියම් හේතුවකින් පරිගණක එක වෛරස් එකක් ආව නම් අඩු ගාණ EXE එකක්වත් බෑකප් කරන්න එපා කියලා තමයි ඒගොල්ලෝ
කියන්නේ.
ඔව්. ඔය ෆෝමැට් කරන කතා කරාම අපේ ගන්න ලොකුම මෝඩ වැඩක් තියෙනවා කම්පියුටර් ෆෝමැට් කරන වෙලාව තියෙන. දැන් ගොඩක් අය කරන්නේ අපි දැන් පරිගණකයට වෛරස් එකක් ආව කියලා ඉස්සෙල්ලාම කරන්නේ Windows C drive එකේ නම් තියෙන ඩග්ගල Windows CD එක දැම්ම C drive එක ෆෝමැට් කරා Windows install කරා. ඊට පස්සේ බෑකප් ටික D එකට හරි කොහෙට හරි තව hard එකේ machine එකෙම copy කරනවා. කොපි කරලා ඊට පස්සේ ටග් ගාලා එක දැම්මම පස්සේ ඩොග් ගාලා ගත්තා අර බෑකප් එක කොහොමද වලින් කොපි කරනවා. එතකොට අර ගොඩක් අය මේ තේරුම් ගත්තේ නැති දෙයක් තමයි මේ C එකේ තිබ්බ වෛරස් ටික D එකේ තියෙනවා. අර කොපි කරන වෙලාවට අර වෛරස් ටිකත් ඔක්කොම ඇවිල්ලා ආයෙ ගන්නට අලුත් OS එකකටත් මේ වෛරස් ටික ඇවිල්ලා ගැටලුවක් ඔක්කොම ටික තිබ්බ විදිහට මේ විදිහටම ඇවිල්ලා දෙන. ඊට පස්සේ ඉතින් වෛරස් ස්කෑන් එක දාලා ආයෙත් බලනවා. ඉතින් ඒක නම් තේරුම නැහැ. සාමාන්‍යයෙන් මගේ රෙකමෙන්ඩේෂන් එක නම් එහෙම කාගේ හරි පරිගණකයක් ෆෝමැට් කරන්න ඕන ඉස්සෙල්ලාම කරන්න ඕනේ තමන්ගේ තියෙන data backup කරගන්නවා කියන්නේ කිසිම exe ෆයිල් එකක් program ෆයිල් එකක් setup ෆයිල් එකක් copy කරගන්න එපා. document ෆයිල් සහ මේ අනිත් අදාළ දේවල් විතරක් ගන්න. මේ
ඒ වගේ පොඩි දෙයක් කරන්න පුළුවන් කියලා මට හිතෙනවා. සාමාන්‍යයෙන් අපි සී එකේ අපේ ડોකියුමන්ට්ස් ඔක්කොම සේව් කරන්නේ නැතුව ඔපරේටින් සිස්ටම් එකට අදාළ දේවල් සහ අපි ඉන්ස්ටෝල් කරන ප්‍රෝග්‍රෑම්ස් ටික විතරක් සී එකේ තිබ්බනම් මම හිතන්නේ ප්‍රශ්නේ ගොඩක් ඉක්ලිසි විසඳ ගන්න පුළුවන් සී එක
ෆෝමැට් කරන්න වෙනවාට. ඔව්, හැබැයි අර මම කියන්නේ දැන් ගොඩක් වෙලාවට අර දැන් එහෙම බෑකප් කරලා තියෙම කීමට වෙන තැනක තිබ්බත් පුළුවන් නම් USB එකක් තියනවනේ USB එක කනෙක්ට් කරලා තමන්ගේ අදාළ ෆයිල් ටික කොපි කරගන්න. අදාළ ෆයිල් කියන්නේ ඇත්තටම ડોකියුමන්ට් ෆයිල් සහ වීඩියෝ ෆයිල් සින්දු ඕව ප්‍රශ්න නැහැ. exe සහ setup ෆයිල් කොපි කරගන්න නැතුව අදාළ ඒවා ටික කොපි කරගත්තට පස්සේ hard disk දෙකක් තියෙන මැෂින් එක ගන්න අර දෙවෙනි hard එක ගලවලා දාන්න. يعني data backup කරගත්ත එක. එහෙම USB ගන්න USB ගලවන්න. ඊට පස්සේ CD එක දාලා කම්පියුටර් එකේ partitions ඔක්කොම අයින් කරන්න. අනිත් තියෙන partitions සියල්ලම අයින් කරා. මොකද එක කොයි partition එකේ වුණත් වෛරස් තියෙන බලන පාටිෂන්ස් ටික අයින් කරලා අලුතෙන් පාටිෂන් කරලා ෆෝමැට් කරලා Windows ඉන්ස්ටෝල් කරන්න. Windows ඉන්ස්ටෝල් කරාට පස්සේ පළවෙනිම කරන්න ඕනේ තාර USB බෑකප් එක ගාලා මුකුත් කරන්න එපා. තමන්ගේ පරිගණකේ Windows ලයිසන් කෝපි එකක් නම් තියෙන්නේ පුළුවන් නම් ලයිසන් ටික ඒ කියන්නේ සෝ මේ Windows අප්ඩේට්ස් ටික රන් කරලා Windows අප්ඩේට් දාගන්න. ලයිසන් නැති ගන්න තියෙන ඉතින් පුළුවන්කම අර ක්‍රැක් එක කොපි කරගන්න කියලා තමයි ඊළඟට යනගන්නේ. මොකද ක්‍රැක් එකත් ගොඩක් කියලාට වෛරස් එකක් හින්දා ඉතින් ඒක කරන්නව දෙයක් නැත්තා. ඉතින් ක්‍රැක්ම කරන්න උවමනා තිනන මගේ නම් එකම අදහස තමයි පුළුවන් නම් හොඳ CD එකක් වාගන්න. හොඳ CD එකක් කියලා කියන්නේ කොමකාරී කම්පියුටර් එකක් එක්ක ආපු එකක් හෝ යාළුවෙක් Windows ගත්ත CD එකක් හරි තියෙනවා නම් ඒ සඩ එක අරගෙන සඩ වගේකින් කොපියක් අරගෙන හොහිංහරි සීරියල් ලක් හොල දාගන්න ක්‍රැක් කල දාගන්න නම් යන්න එපා. ඒක ඊටට මෝඩ වැඩන්න මේ එතකොට අපි අඩු ගාන දන්න අපි ඉන්ස්ටෝල් කරන විඩෝ සඩ එක මේක සිකව සඩ එකක් කියලා. ඒ කරාට පස්සේ තමන්ට පුළුවන් මේ විඩෝ සබ්ඩේට් කරන්න පුලන්න මොකද ගොඩක් කියලාටර මේ දැන් අලුත් විඩෝ සෙවන්න හෙමනම් Windows අප්ඩේට් කරනවා ලයි සීරියල් කී එකක් නොගහ කන්ටිනියු කරලි වරලා ඒ අප්ඩේට් කරන ඔක්කොම ටික කරගන්න පුළුවන් ලයිසන් එක එන්ටර් නොකර. ඊට පස්සේ පුළුවන් යාට සිකියුරිටි එසෙන්ෂල් හරි නැත්නම් අවාස්ට් හරි මොකක් හරි වෛරස් ස්කෑන් එකක් එයා පාවිච්චි කරන්න කැමති එකක් දාලා ඒ වෛරස් ස්කෑන් එක අප්ඩේට් කරලා ඊට පස්සේ එයාගේ බෑකප් ඩ්‍රයිව් එක කනෙක් කරලා කොපි කරන්න කලින් ඒ බෑකප් ඩ්‍රයිව් එක තනි කර ස්කෑන් කරලා ඒකේ තියෙන වෛරස් ටික අයින් කරලා ඉවරලා අදාල ෆයිල් ස්ටික් කොපි කරගත්තා නම් මම හිතන්නේ කිසිම කරදරයක් නැතුව පුළුවන්. නැත්නම් කොච්චර කරත් එහෙම බෑකප් USB අරවම තියනා නම් ඒ හැම එකේම වෛරස් තියෙන නිසා පරිගණකේ ඉන්ස්ටෝල් කරලා ඉවර වෙනකොටම අර වෛරස් ටික කොපි වෙලා ඉවර වෙනවා. ගොඩක් වෙලාවට වෙන්නේ ওই ප්‍රශ්නේ තමයි. අද නම් පය පැන්න. අදට සමගමු නේද? එහෙනම් chat room එකේ කට්ටිය ප්‍රශ්න ඔව්වා ගොඩක්. ඉතින් අද පොඩ්ඩක් එයාටත් උත්තර දෙන්න මාරණ එකම එක ප්‍රශ්නයක් විතරක් ආවම ස්කයි ඩ්‍රයිව් හොඳ නැද්ද බෑකප් වලට? ස්කයි ඩ්‍රයිව් එක ඇත්තටම ස්කයි ඩ්‍රයිව් කියලා කියන්නේ ඇත්තටම මයික්‍රොසොෆ්ට් සමාගමෙන් දෙන ඔන්ලයින් ස්ටෝරේජ්. මම දැන් 20 GB ද කොහෙද දෙනවා. ස්කයි ඩ්‍රයිව් කිසිම ගැටලුවක් නැහැ. බෑකප් වගේ දෙයක් කරලා ડોකියුමන්ට්ස් වගේ තියාගන්න ගොඩක් හොඳයි. ස්කයි ඩ්‍රයිව් හරි ඩ්‍රොප් බොක්ස් හරි ඩ්‍රොප් බොක්ස් වලට වඩා ගොඩක් ඉඩ ප්‍රමාණය ස්කයි ඩ්‍රයිව් එකේ දෙනවා.
ඩ්‍රොප් බොක්ස් වල දෙන මේ ඩිෆෝල්ට් 2 GB නේ.
2 GB ස්කයි ඩ්‍රයිව් එකේ තියෙන තවත් එක වටිනාකමක් තමයි ස්කයි ඩ්‍රයිව් එක ඕන නම් නෙට්වර්ක් ඒ කියන්නේ යාට හાર્ඩ් ඩිස්ක් එකක් හැටියට මැප් කරලා උනත් පරිගණකේ තියාගෙන ඉන්න පුළුවන්. ස්කයි ඩ්‍රයිව් වලට මාරන නම් ගොඩක් හොඳයි. එහෙනම් අපි ලබන සතියේ හම්බ වෙමුනේ. හැමෝටම සුභ රාත්‍රියක් සුභ සතියක් බොහොම ස්තුතියි. එහෙනම් අපි ලබන සතියේ හම්බ වෙමු.